ingatune. දවසක් උදා වෙලා මේ අනන්ත පිනිකට අතර මේ ලෝකේ මිනිස්සු තමන්ට ඕන දේවල් වෙනුවෙන් ජාති ධම්ම වෙනුවෙන් යුද පිටියට පොරවැදිලා අද මේ සීතල උදෑසන නිදාගන්න මොහොතක ඔබට මේ ශාසනයේ සිල් සුවඳ විහිදෙන සිල් ගුණයක් තුල පිහිටලා ආර්ය භූමියේ හික්මෙලා මේ ශාසනයේ පිරිනිවෙන්න අද දිනේ හේතු පුනිශ්‍රේ වේවා කියලා මුලින්ම අපි ආශිර්වාද කරනවා. පින්තුනේ ඊයේ මම එක දැක්ක දර්ශනයක් එක්ක දේශනාව පටන් ගන්න. පින්තුනේ මහා පිරිසක් නිවන අපේක්ෂා කරගෙන නිවන එකම අදිෂ්ඨානයේ තියාගෙන නිවන කියන එකට හිත තියාගෙන කටයුතු කරද්දී ඒ අය අතර ඔබට ගොඩක් ළඟින් සමීපයෙන් මේ ත්‍රිවිධ රත්නය ඇසුරු නිසුරුකම් ලැබිලා තියෙනවා. පරම දුර්ලභ දෙයක් මේ ලැබිලා තියෙන්නේ. ඒක අපි නැවත නැවත කියන්න ඕනේ. නමුත් එහෙම හිතෙද්දිත් හිත පහදිනවා. අපට සාමාන්‍යයෙන් අද ගොඩක් දේවල් මේ දහම් මාර්ගයේ හැසිරෙදි සාමාන්‍යකරණය වෙනවානේ. ඒ කියන්නේ මේ දුර්ලභ දේ අපට හිතෙනවා සාමාන්‍ය දෙයක් කියලා සමහර ලාවට. ආන්ගේ සාමාන්‍ය දේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය නෙමෙයි, හම්බෙන්නෙම නැති අවස්ථාවක තමයි හම්බලා තියෙන්නේ. ආන්ගේ හම්බලා තියෙන ජීවිතේ ළඟින් ඇසුරු කරන්න හම්බලා තියෙනවා. ආසාන්‍යයෙන් ඇසුරු කරන්න හම්බලා තියෙනවා. උපාසක උපාසිකා තත්වයට පත් වෙන්න අවශ්‍ය පරිසරයේ සකස් වෙමින් හෝ සකස් වෙලා ඇති. ඒක අපි හරියටම දන්නේ නැහැ. තම තමන් තමා දන්නේ. ඔය හිතේ තිබි නැගෙන ගිනි වලට ඔය හිත විසින්ම හේතු ප්‍රත්‍යයෙන් දැකලා උත්තර හොයාදී තමන් තමා දන්නේ තමන් කොච්චරක් උපාසක උපාසිකා මට්ටමට ඇවිල්ලාද, එහෙම නැත්නම් කොච්චරක් මේක ආසන්නෙන් ඇසුරු කරන්න පුළුවන් වෙලා තියෙනවද කියලා. ඒ කෙසේ වේවත් ඒ කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ප්‍රදේශ අතර මේ ප්‍රදේශයේ ටිකක් වෙනස්. අපිට මතකයි මුලින්ම මේ පැතිවලට අපි වඩිද්දී මෙහෙම නෙමෙයි තිබ්බේ. කළු කොඩියකින් තමයි ටයර් මතින් තමයි අපිත් මෙහාට වැඩි. එහෙම තමයි කාලේ මැව් වෙනසක අරුමේ නෙමෙයි මේක තමයි පුදුමේ. පුදුම වෙන දෙයක් ඇත්තරම නැහැ මේක සම්බුත්සාධන නිසා. ඊයේ සාමාන්‍යයෙන් මම ඒක දකින්න හරි අඩු දර්ශනයක්. අපි එළියට වඩින්න යම් වැඩකට වඩින්න වෙලාවේ උදේ පාන්දර මම ඉතින් අනගාරිකා මහත්මිලා වඩිනවා මේ ගම් මැද්දෙන්. ඒ වෙලාවේ මාත් එක්ක වාහනේට පු එක ස්වාමීන් වහන්සේටම කියනවා අපේ හාමුදුරනේ මේ ගමේ මිනිස්සු මේවා දැක දැක කොහොමද දන්නේ ඉන්නේ කියලා. කොහොමද දන්නේ මෙහෙම නිදියන්නේ කියලා. කබ පෙරාගෙන හොටු පෙරාගෙන ගිනි ගත්ත හිතින් මේ ලෝකෙ දිහා ඇස්සරලා බලන මිනිස්සුන්ට නිමෙන්න දර්ශනයක් තියෙනවා. ඒ තමයි සම්බුත් ශාසනයේ ආශ්චර්යය. ඔය එන්නේ ඔය වඩින්නේ මිනිස්සු නෙමේ, දෙවියෝ නෙමේ, බ්‍රහ්මයෝ නෙමේ, නිවන් දකින්නේ වෙරදරන හිත. අපි හිතුවට අපි අපට හිතුණාට අපි මේ ඉන්නේ අපි කෙනෙක් මේ මම මගේ දේවල් මේ මම ජීවත් වෙනවා හිතුණාට ඒක අපි හොඳටම දන්නේ නැද හැඟීමක් කියන එක. ඔක හිතක්. ගින්නක් තුල හටගෙන ගින්නක් තුල ජීවත් වෙමින් යන හිතකට අමා දම් වැසි වැස්සා. ඒ අමා දම් වැසි වැස්ස ආන් ඒ වැස්සෙන් යම් යම් තැන්වල යම් යම් මට්ටමට ඔය හිත තෙමුණා. ආන් ඒ ක්‍රෝධගති, ද්වේෂගති, මෝහගති නිමිලා ආන් ඒ හිත්වලට අවශ්‍ය ඒ දහම් බීජේ පැලවෙන්න අවශ්‍ය ආන් ඒ තෙතමනය ආන් ඒ අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් ලැබෙනවා. ආන් ඒ ලැබෙන දහමේ අමා බිදු, අමා බිජු, අමා බීජ ඔය හිතේ යම් දවසක පැලපදියම් වුණොත්, ඔය පරිසරය සකස් කරගත්තොත්, ඔය කෙත සැකසුනොත්, මෙය ඔය හිතේ අන්තිම බුද්ධ ශාසනය වෙයි. එය එසේම වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. පිංගුදුනේ හිතකට නිමෙන්න හම්බෙන්නේ, හිතකට සැනසෙන්න හම්බෙන්නේ, හිතකට එකම එක දෙයක් උරුමයි මේ 31 ලෝක තලයේ පුරාට, මේ තමා ගින්න. ආන් ඒ ගින්න 11 මහා ගිනි වලින් ගිනි ගද්දි, ආන් ඒ ගින්නට උත්තර හොයන්න බැරුව ලත වෙද්දි, මනුස්ස ලෝකයේ ප්‍රමුඛ කරගෙන සුගතිගත ලෝක සත්වයාට දහම් දෙසූ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කණ වැකෙන්න ඔබ පින් කරලා තිබ්බා, ඔය හිත් පින් කරලා තිබ්බා, ඔය දෙසවන් ඒ වෙනුවෙන් පින් කරලා තිබ්බා. ආන් ඒ පින තමයි ඔය පරිසම් දෙන්නේ. පුබ්බේතකත පුඤ්ඤතාවයේ හොඳට තියෙනවා, පෙරකල පින් තියෙනවා. ඒ වගේම තමයි ඔබට පතිරූප දේශයක් දැන් ලැබෙමින් පවතිනවා. පතිරූප දේශ වාසෝච පුබ්බේතකත පුඤ්ඤතා, ඔය දෙකම ගැලපෙන්න ඕන. ඒ දෙකම ගැලපෙන්න ඕන. පතිරූප දේශ හොයාගෙන මිනිස්සු වෙනවා. පතිරූප දේශවල ඉන්න එකම එක පිරිසයි තමයි කල්ණ මිතුරු, කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයන්ගේ ලෝකෙට ආවට පස්සේ ආන්ගේ සැකසෙන හේතු ප්‍රත්‍ය තුල පුබ්බේත කත පුඤ්ඤතාවේ හට ගන්නවා. ඒකයි ඔබ මේ වෙද්දි ප්‍රත්‍යන්ත දේශවල ඉපදිලා නැත්තේ. ජම්බුද්දීප තලයේ පුරාවටම මේ දහම යන්න හේතු විඩෙන් විඩ සැකසিলা තිබ්බට බුදු කෙනෙක්ගේ පාදිස්පාශේ ලව්වු බුදු බුද්ධ භූමියක උරුමයක් තියෙන, ලේ නෑකමක් තියෙන මිනිස්සු අතර ඉපදිලා පතිරූප දේශය තුල පුබ්බේත කත පුඤ්ඤතාව ඉහෙලින්ම තියෙන මිනිස්සු අතරට ඔබ ආවා. ඔය හිත ආන් ඒ තැනටපත් උනා. ඒක කවුරුත් හිතලා කරපු එකක් නෙමෙයි, ඒක කවුරුත් සැලසුම් කරලා කරපු එකක් නෙමෙයි, ඒක ඔය හිතට නිමෙන්න හම්බුණ සසරේ ලැබුණ මහා වාග්යක්. ඉතින් ආන් ඒ හිත නිමෙනවා දකිද්දි, ආන් ඒ හිත මේ වෙනුවෙන් වෙරදරනවා දකිද්දි, දසුන් අතර, දර්ශනයන් අතර මනමදින දර්ශන කොච්චර තිබ්බත්, දසුන් අතර කාමයෙන් ජනිත වෙන පංච කාමයම ජනිත කරන දසුන් කොච්චර තිබ්බත්, මේ විශ්වයේ හිතේ ගිනිනිමන, හිතේ ගිනිනිමෙන් අවශ්‍ය රැකවරණය හම්බෙන දසුන් නෑ, හරි අඩුයි. මිනිස්සුන්ගේ හිත ඒච්චර දූෂ්‍යයි, ඒ නිසා ඒ net ඒ s එච්චර පින් කරලා නෑ. නමුත් අපි ස්වාමීන් වහන්සේ මට කියෝ වගේ වඩිද්දි, මේ මිනිස්සුන්ගේ ඇස් පිං කරලා තිබ්බේ දසුන් දකින්න. ඒ මිනිස්සු ළඟට ඇවිල්ලා ඉන්නවා, පතිරූප දේශ වාසයක ඉන්නවා, පුබ්බේත කත පුඤ්ඤතාවයත් ඇති. අපිට ප්‍රශ්නයක් තියෙනවා, ඇයි තාම ඇස්සෙරෙන්නේ නැත්තේ කියලා. ගොඩාක් දුර පිරිසක් පතිරූප දේශයට ඇවිල්ලා පුබ්බේත කත පුඤ්ඤතාවය තුල ගැළපිලා හික්මිලා මේ නිවන පූර්ණේ කරද්දී අල්ලපු වැටේ ඉන්න පිරිසට සමහර විට තාම ඒකට පින මදි ඇති. ඒක කොච්චරක් මදිද කියලා අපිට හිතා ගන්න බෑ. අල්ලපු වැටට එන්න තරම් කොච්චර පින් කරාද, නමුත් අල්ලපු වැටෙන් මෙහා පැත්තට කණ යොමන්න පින නෑ කියලා කියන්නේ ඒක දෛවයේ සරදමක්ට එහා ගිය පුදුම අවාසනාවක් කියලා සමහරට හිතෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් ඒ හැම දෙයක් මැද්දෙන් ඔබ දරන වීරිය, ඔය හිතේ නැගෙන විරිය සම්බොජ්ජංගය, ඔය බොජ්ජංග ධර්ම ඔබ නිවන්ට පමුණුවාවි. යම් දවසක ඔය හිත සම්මා දිට්ඨියට පත්වේවි. එයට මේ සම්බුද්ධ ශාසනයේ පිහිටි ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. පින්තුනි, අපි අහලා තිබ්බට මහා ප්‍රජාපති ගෞතමතුළු පිරිසක් පාගමනින් බුදු සිරිපා වඳින්න වැඩියා කියලා, බුදුන්ගේ පිහිට හොයාගෙන වැඩියා කියලා අපි ඒ දැක්කේ පොත්වල කතා. ලලිත විස්තරයෙන් රස ගැන්නුන, සාහිත්‍යයෙන් ඔප් නැඟුණ, පොතක ලියවිච්ච අපේ ප්‍රඥා මට්ටමට හෙවත් භක්ති මාත්‍රයට ගෝචර වුණ කතා අපි අහලා තිබ්බා. නමුත් ඔබ හැමෝටම තම තමන්ටත් අද ඒ කතාව, ඒ තිබ්බ සුන්දර කතාව ජීවිතේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙලා තියෙන බව තමන්ට තේරෙන්න ඕන. හේතුව ඒ කතාව ඇතුලේ අපි පොත්වල කියවපු අද ඔබ එක චරිතයක්. අපි අහලා තිබ්බ, අපි කියවලා තිබ්බ, අපි හිතාගෙන හිටිය ආන් ඒ කතා ඇතුලේ ඔබ චරිත. එහෙනම් මේ නොගොඩ නැගෙන්නේ, එහෙනම් මේ බිහි වෙන්නේ ඒ සම්බුද්ධ ශාසනයමයි. එහෙනම් මේ ශාසනය හොඳටම අපට විශ්වාසයි. තාම වඳ නැහැ කියලා. වසර 5000කට බලපිටපු ශාසනය නැවත මේ ගොඩනැගෙන කාලේ. ඒකට සාක්කි එළියෙන් බලන්න ඕනේ, හතර කොනේ බලන්න ඕනේ, පොඩ්ඩක් Taman දිහා බලුණාන් හරි. හේතුව ඒ කතාවේ අද ඔබ චරිතයක්. නිවන් දකින කතාවේ, නිවනට යන මාවතේ ඔබ ඒක සලකුණක්. එය ඔය හිතට වැටහෙවි. පිංගතුනේ, අපිට හිතෙනවා අපි කතා වුණා ළඟම අත්දැකීම් එක්කනේ කතා කරන්නේ. දෙවියෝ කොහොමද දන්නේ ඉන්නේ කියලා? ඉන්නවනම් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය අමනුෂ්‍ය කියන සතර වර්ගයක් එකතු වෙන ගමනක් නෙමෙයි. සතර වර්ගයකට නිවන් දකින්න හේතු සැකසෙනවා. ඔබ ඔය වඩින්නේ, ඔබ ඔය එන්නේ, ඔය පා තබන්නේ නිවනට උනාට ඔය වටේ චතුරාර්ය සත්‍ය දහම අවබෝධ කරගන්න තව හතර වර්ගයක් ඉන්නවා. හතර කොනේ හතර වර්ගයක් ඉද්දි චතුරාර්ය සත්‍යයේ දුක්ඛාර්ය සත්‍ය වැටහෙද්දි ආන් ඒ හැමෝටම නිවන් දකින්න ශාසනයක් උරුම කරන්න අද ඔබට හැකි වෙලා තියෙනවා. ඒ නිසා චතුරාර්ය සත්‍යමයි මේ ලෝකේ සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය වැටහීමමයි මේ ගමනේ ආරම්භය. මේ සියලුම බුදුවරුන්ගේ, මෙතෙක් බිහි වුණා වූ සියලුම බුදුරුන්ගේ වගේම මතු අනාගතයේ පහළවන්නා වූ යම් බුදුරුවත් නම් මාගේ සියලුම බුදුරුන්ගේ සත්‍ය වචනය, ඒ සියලුම ධර්මස්කන්ධය ආන්ගේ චතුරාර්ය සත්‍ය තුල එක් වෙලා කැටිවිලා පිහිටලා තියෙනවා. ආන්ගේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය වූ නාදය, සත්‍ය වූ දෝංකාරය ඔය හදවත් තුල ජනිත වේවා. ඔබට ඒ තුලින්ම නිවන්ට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. පින්තුනි, උදෑසන එහෙම දර්ශන දකිද්දි, උදෑසන එච්චර සුන්දර දෙයක් දකිද්දි හවසටත් එහෙමයි. පින්තුනි, මිනිස්සු ඇවිදින්නේ සිල් සුවඳ විහිදෙනවා. හැන්දෑය පහමාර 6 වෙද්දි මහා පිරිසක් මෙතනින් එළියට යනවා. මං හිතන 600කට විතර වැඩි පිරිසක් මං දන්න විදිහට. හැමදාම ලෝකයක් එකම අරමුණක් උදෙසා යද්දී නියසිල්ට ගත්ත පස් වගේ පිරිසකට එකතු වෙන්න හදන ගණනින් ගණන් කළ හැකි පිරිසක් නිවෙන්න තත් කරනවා. උදේට එනවා, හවසට යනවා. ඔහොම තමයි සසරටත් ආවේ. සසරට එනවා, ආපහු ඊළඟ භවයට යනවා. සසරෙන් ගියේ නැහනේ. සසරට වැටෙනවා, ගහගෙන යනවා, ඊළඟ එක ಜಾති බවට පත් වෙනවා, ගහගෙන යනවා. ඔහොම තමයි. එහෙනම් ඇවිල්ලා යන්න උන ශාසනේ කොච්චරක් තිබ්බත් මීට කලින් මේ ශාසනේ ඔබට ඇවිල්ලා යන්න වෙන්නේ. ආවොත් ආවම තමයි. ඒකයි ගිය අඩිපාරවල් තිබ්බට ආපු අඩිපාරවල් නැහැ. ගිය අඩිපාරවල් මහා මොහොතේ තිබ්බ රැලි අතර මැකිලා ගියාට ඈතින් පේනවා ගිය අඩිපාරවල් තියෙනවා. එහෙනම් මේ ඕගේට ගිය කට්ටියට නැවත පැමිණෙල නැත්තම් මේ සසර ඕගෙන් ගැලවිලාම තියෙනවා. ආන් ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඔබට මේ ඕගේට එකතු වෙන්න පුළුවන් වුණොත්, ඔබට මේ නදියට එකතු වෙලා මේ නිවන නැමැති මහ සයුරට පීනන්න පුළුවන් වුණොත්, පංච මහා නදියන්ගෙන් ගන්න සියලුම වතුර යම් මොහතක එක ස්වභාවයක් ගන්නවා. ඒ කරදි හෙවත් ලුණු රසය ගන්නවා නම් කෙලෙස් සහිතව මේ ලෝකෙන් කොහෙන් වැටිලා ආවත් ඒ යන සත්වයාගේ ඒ හිත මුනි ස්වභාවයට පත් වුණාට පස්සේ සියලුම රසයන් පරදා ලුණු රසය එකම රසයක් බවට මේ විශ්වයේ තැම්පත් වෙලා තියෙද්දී කෙලෙස් ගිනිවලින් ගිනිගත් මිනිස්සුන්ගේ හදවත් මේ දහම් අමා වැස්සෙන් තෙමිලා යම් දවසක උතුම් වූ නිවනට පත් වෙන්න පුළුවන් වුණොත් ආන් ඒ හිතත් සියලු ජලයේ ලුණු රස වුණා වගේ නිවන් රසයට පත් වෙයි. ආන් ඒ තුල සියලු ගින් නිමිලෙයි. එහෙනම් ඔබ ඔය යන්නේ ආන් ඒ යෝගයේ දිසාවට. ඒ නිසා මේ ශාසනය ඔබට ශාසනයට එන ගමනක් බවට පත් වේවා, ශාසනය අහිමි නොවන ගමනක් බවට පත් නොවේවා කියලා අපි අදටින් ආශිර්වාද කරනවා. පින්වතුනි, ඇවිල්ලා ගියා ගොඩක් ශාසන. මනුස්ස ලෝකෙට ඇවිල්ලා ගියා ගොඩක් කාලයකට පස්සේ ඒ ආපු ගමනක එක අවස්ථාවක් හම්බුණා ශාසනේ නිවෙන්න. පුබ්බේතගත පුඤ්ඤතාවයත් එක්ක. ඒ නිසා පංච විමුක්තායතනෙ හික්මිලා ඔබට මේ ගමන යන්න පුළුවන් වෙයි. ඉතින් හරි ලස්සනයි, හරි සුන්දරයි ඒ දර්ශන. දැස් පින් කරලා තියෙන්න ඕනේ ඒවා දකින්න. ඇස්වලින් එන අරමුණ, කණෙන් ඇහෙන ශබ්දය මත නම් අපි මේ වෙද්දි ගත්ත සියලුම දෘෂ්ටි තැම්පත් වෙලා තියෙන්නේ. මෙරට දෘෂ්ටි වෙන විදිහක් නැහැ. ලෝකයක් කියලා හදාගත්ත තමන්ගේ මේ ලෝකේ, මේ මම කියලා හදාගත්ත ගොඩනාගත්ත මේ ජීවිතේට දෘෂ්ටි ගත්තේ කොටස් දෙකකින්. එකක් ඇස ප්‍රත්‍ය කරගෙන ජනිත වුණා, අනික කන ප්‍රත්‍ය කරගෙන ජනිත වුණා. ඒකයි ಜಾති බජිරි, ಜಾති අන්ධ කෙනෙකුට නිවන් දකින්න බෑ කියලා කියන්නේ. දෘෂ්ටි සුද්ධ කරන්නත් අවශ්‍ය ওই දෙකමයි. ඇස්කං දෘෂ්ටි ගැන්වෙන්නත් අවශ්‍ය ওই දෙකමයි. ඇස්කං ඒකයි කියන්නේ මේ 31 ලෝකතලයේ යම් සත්වෙක් බිහි වෙනවා නම් බ්‍රහ්මයන් අතර පවා ඇස කන කියන එක පිහිටන්නේ නිවන් දකින භූමියක් සැකසෙනවා නම් ආන් එතන ඇස්කන් තියෙනවා නම් සුගතිගාමි සත්වෙක් නම් නිවන් දකින හේතු සැකසෙනවා. එහෙනම් ඇස් වලට ආපු දර්ශන ගොඩාක් හිත් පුච්චද්දි, කාමේ මත් කරද්දි, කන් වලට ආපු ශබ්ද කාමෙන් කුල්මත් කරද්දි, කාමෙන් අන්ධ කරද්දි, සිල් සුවඳ විහිදෙන ඒ දසුන්, සිල් සුවඳ විහිදෙන ඒ චිත්‍ර දීර්ඝ කාලයක් ඔය හිත් තුල තැම්පත් වේවා. ඒ වගේම තමයි ආන්ගේ පංච විමුක්තායතනේ හික්මෙන් අවශ්‍ය ඒ අමා දම් වැසි වලින්ම ඔය කන් තෙමී ආවා. එහෙනම් ලෝකයක් රමණය කරලා ලෝකෙක හිර වෙලා යන්නාපු ගමන අද ඔය ඇස් ඔය කන් ඔබෝ නිමන්න පාවිච්චි වෙනවා. එහෙනම් ඔය ඇස් ගොඩක් පිං කරලා තියෙනවා. ඇස නෙමේ, ඇස හටගත්තේ දුක පිණිස වුණාට, කන හටගත්තේ දුක පිණිස වුණාට ඒ දුකෙන් නිදහස් වෙන්න නම් නැවත පින් කුසල් පරිසම් දෙන්න ඕනේ. ඒ පින් කුසල් පරිසම් දෙන්න තියෙන්නේ ඔය ඇස් කන් ආසා දිවකය හරහාම තමයි. හේතුව දෘෂ්ටියක් නිසාම නම් වෙනසුනේ. දෘෂ්ටියක් නිසාම නම් සසර යන්නේ. මේ දෘෂ්ටි ජාලයට මං අහුවලා තියෙන්නේ. ආන්ගේ ජාලය හටගන්නේ ඔය ඇස් කන් ආසා දිවකය ප්‍රත්‍ය කරගෙන නම්. එයින් දෘෂ්ටිය තුළට එන්නේ දෘෂ්ටිගත වීමක් වෙන්නේ. මිච්ඡා දිට්ඨියට පත්වීමක් වෙන්නේ. ඒ නැගුණා වූ අවිද්‍යා මලකඩ තව තවත් වර්ධනය වීමක් වෙන්නේ ඇස් කන් මතින් නම්. ඔය ඇසමයි තමන්ට විමුක්තිය පිණිස සුවේ පිණිස මේ දහමත් එක්ක ක්‍රියාත්මක වෙන්න තින්නේ. ඔය කණමයි ක්‍රියාත්මක වෙන්න තින්නේ. එහෙනම් දුක පිණිස හටගත් දේවල් තුලින්ම තමයි දුක නසන්න තියෙන්නේ. මිච්ඡා දිට්ඨියට අහුවෙලා සතර අපාය මහා ගෙදර කරගෙන යන්නාපු ගමන ඇතුලේ තිබ්බ ඔය හිතටම ඔය ආපු ගමනට එකතුන ඔය හිතට සම්මා දිට්ඨියට පත් වෙන්න ප්‍රත්‍ය හේතු සකසන්නෙත් ඔය ඇස්කන්ම තමා. එහෙනම් ඔය ඇස් ගොඩක් පිං කළා තියෙනවා. ඇස් ටික පරිස්සම් කරගන්න ඒක දහම් ඇස පාද ගන්න හේතු වෙයි. කන පරිස්සම් කරගන්න ඒක දහම් චක්කුසය අවදි කරගන්න හේතු වෙයි. හේතුව ඔය ඇසෙන්ම තමා නැසෙන්නේ. ඔය කණෙන්ම තමා නැසෙන්නේ. ඒ නිසා නැසෙන්න තියෙන එක නසන්න පාවිච්චි කරන්න අපට ශක්තිය ලැබෙයි. ඒකට මේ දහම් උපකාරී වෙයි පිංගතුනේ. පිංගතුනේ ජීවිතේ ඔබේ හිතලා බලන්න පොඩ්ඩක් ආපස්සල කොච්චර දෙයක් කරලාද අද මෙතන ඉන්නේ කියලා. මේ හැමදේම ගැළපිලෙන්නේ එකයි. හැබැයි ඒ අතර අමතක කරන්න එපා. අපි හැමදාම කියනා වගේ කටේ කෙටේරියක් බැඳගෙන යන්නේ. කටේ තියෙන කෙටේරියක්. ආර්ය උපවාද අපවාද උනේ. ආර්ය උපවාද අපවාද වෙන කර්මපත සැකසුනේ. ඕන් ඔය කටින් දාපු වචනෙත් හේතු කරගෙන. ඒකයි නිකම් පෙරලෙන දිවයි නොමිල පිට වෙන වචනයි ඇතුළේ තියෙන්නේ. ඉස්සරහින් තියෙන ලොකු කෙටේරියක්. දන්නනේ කෙටේරිය කියන මොකද කියලා? පොරවක් තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේම කියන සූත්‍රය දේශනා කරනවා. මම හිතන්නේ අං සංයුත නිකාය මට මතක විදියට. පින්වත් මහණෙනි මේ ලෝක සත්වයා අතර මිනිස්සු නැසෙන්නේ මේ කට නිසා. ඒකට හේතු වුණා දේශනා කරනවා. අපි විවේචනයක් කරන්නේ, අපි අර්ථකථනයක් එක් කරන්නේ, අපි ඒකට ගොඩක් මේ වචනේ පාවිච්චි කරනවා. අර කතාවක් තියෙන සිල්වතුන්ට බුරණ බල්ලන්ගේ මොකද්ද වෙනවා කියන්නේ? දත් හැලනවා කියලා නේද? ඒක ප්‍රස්තාපිල්ලක්ද? ප්‍රස්තාපිල්ලක් නේද? ලු මොකක්ද දන්නේ හරියටම. පින්වතුනේ එදත් බුදු කෙනෙක් මේ ලෝකේ පහළලා සද්ධර්මයේ දේශනා කරලා ආන්ගේ දේශනා කරපු සද්ධර්ම නිසා මහා පිරිසක් සුගතිගාමී වෙලා භවගම නිම කරනවා වගේම ඒහා සමාන පිරිසක් හෝ ඊට වැඩි පිරිසක් සතර පාය යනවා. උන්වහන්සේ දේශනා සඳහන් කරනවා පින්වත් ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකා ශ්‍රාවිකයකට හෝ ඒ தത്വයට පත් වෙන්න අදිටන් කර කෙනෙකුට, ඒ කියන්නේ සතියකට පාරක් මේ නිවන් දකින්න අදිෂ්ඨාන කරන එළිට බහින ඔබ වෙන්නත් පුළුවන් එතන. ඒ බැස්ස ඒ ගෙයින් එළිට බහින එකේ අරමුණක් තියෙනවා. මුදුන්පත් කරගන්න අපේක්ෂාවක් තියෙනවා. අවිද්‍යාසහගත හිතක තමයි ඒක තියෙන්නේ. මම තමයි නිවන් දකින්න එහෙම තමයි එන්නේ. නමුත් ආන්ගේ කෙනත් ආන්ගේ ස්වභාවයත් ආන්ගේ චිත්ත ස්වභාවයත් ඒ වෙද්දී නිවන්ට නැඹුරුලා නම් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්ගේ පුද්ගලයේ ගුණ නුගුණ කොට පැවසීම, නුගුණ ගුණ කොට පැවසීම, සත්‍ය අසත්‍ය කොට පැවසීම, අසත්‍ය සත්‍ය කොට පැවසීම ඒ කෙනාව විවේචනය කිරීම තමන්ව ඒ තුලින් උස්සහ ගැනීම තමන් ඒ තුලින් මුදුන්පත් කර ගැනීම තමුන්ව මැනලා ඒ තුල උස්ස ගන්නවා කියන එක තුල බුදුහාම දේශනා කරනවා ආංගේ ස්වභාවයට පත් වුණ කෙටේරිය සහිත ආංගේ ස්වභාවය ආංගේ වචනය සතර අපායට යන්න හේස් සැකසෙනවා ඉන් මෙහා බේරුනොත් එහෙම මහා දුක්ඛිත වචන කතා කරන්න බැරි පණුව පිරිච්ච මුඛයන් සහිත ප්‍රේත යෝන් උපදිනවා කියලා සීලයක් කියලා කියන්නේ පින්වතුනි අපේ පුද්ගලික දේපලක්වත් නෙමේ ඒක අවිද්‍යාවේ උරුමය නෙමේයි සීලය කියලා කියන්නේ සමාධිය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා තුලින් නම් මේ නිවන පූර්ණ වෙන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ පූර්ණ වෙන්න තියෙන්නේ එය හුදෙක් සම්මා සම්බුදු කෙනෙක්ගේ සත්‍ය වචනයක් තුල ඒ මහා ප්‍රඥා දැලට අහුවෙලා මේ ලෝකෙට යොරුන දෙයක් එහෙනම් අපට බෑ මිනිස්සුන්ට බනින්න අපට බෑ සත්තුන්ට බනින්න මිනිහා කියන්නේ සතෙක් නම් සත්ත්වත්වයේ යත් කරගත්තා නම් ඒ සත්ත්වත්වයේ යත් කරගත්ත ස්වභාවය සත්ත්වත්වයෙන් නිදහස් වෙන්න යද්දී හෝ සත්ත්වත්වයෙන් නිදහස් වෙන්න මූලික අධියර තියලා ආර්ය ස්වභාවයට පත් වෙලා නම් ඉන්නේ ඒක අපි දන්නේ නැහැ කොහොමද දන්නේ කවුද දන්නේ කවුද කිව්වේ උන්වන් දේශනා කරනවා ආර්ය ස්වභාවයට පත් නොවුන කෙනෙකුට නම් ඒ වචනේ නැගෙන්නේ ආන්ගේ දෝෂේ නැගෙන්නේ සතර අපාගත යන්න හේතු වෙනවා සතර අපාය උපදින්න හේතු වෙනවා එහෙම කියලා උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි එය හෙවත් ඒ කෙටේරි පහර වදින්නේ ආර්යෙකුට නම් ආර්ය භූමිය කියලා කියන සෝතාපන්න ඵලයෙන් ඉහළ සෝතාපන්න ඵලය සහ එතනින් ඉහළ පටන් ගන්න තැන ආර්යෙකුට නම් උන්වහන්සේ දේශනා කරනවා නිරබ්බුද 136,000කුත් අබ්බුද 5ක් නිරේ පැහෙන්න වෙනවා මූලික විපාකයේ ගෙවන්න මේ බුද්ධ වචනේ සත්‍ය නම් ඒ ත්‍රිපිටකයේ සත්‍ය නම් ඒ තමයි මම මේ කියන්නේ මිසක් මේක මගේ වචනයක් නෙමෙයි සසරේ කොච්චර ඔය හිතට ඒ අනාතත්වයේ පත් වෙන්නේ නැද්ද පිංගුතුනි ඒ නිරබ්බුද 136,000කුත් අබ්බුද 5ක් පැහෙන්න උනේ බුදුන් උපන්න කාලෙක සද්ධර්මය ඇහුණ කාලෙක සද්ධර්මයේ යම් මට්ටව නැගුණ කාලෙක අවිද්‍යාසහගත හිතට එක ගෝචර නොවුන නිසා එහෙනම් පුළුවන් හැම වෙලාවෙම ආර රූපවාද අපවාද කමා කරගන්න තින්ගතුනේ කට කියන්නේ නැහෙන්න තියෙන එකම මග ඒ වගේම තමයි කටක් නිසා තමයි ලෝකයක් නිමන්නත් පුළුවන් දස්සනේන පහතබ්බ වෙන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන් නම් දහම් දර්ශනයට පත් වෙන්න තියෙන්නේ මූලික දහම් පర్యයායේ ලෝකෙට ලෝකයේ දැනගන්නෙත් සද්ධර්මයස් තුලින් නම් සද්ධර්මයක් කියන්නත් බෑ සද්ධර්මයක් දේශනා කරන්නත් බෑ කටක් නැතුව ඒ වගේම තමයි ආරුපවාද අපවාද මට්ටම සර්ව සම්පූර්ණ කරගන්නත් බෑ කටක් නැතුව ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා පටම කත සූත්‍රයේ මට මතකෙ විදියට ඔන්න ඒ වදා ඔය කතාව ඒ නිසා ඔය සිල් ඇත්තන්ට මොකක් හරි කියොත් මට හිතෙනවා සමහර ලාවට සමහර පිරිසු වලට එන්න බැරි වෙලා තියෙන්නේ සමහර පිරිසු වලට ළඟ හිටියත් එන්න බැරිලා තියෙන්නේ මේ වෙද්දි සමහර කර්මපත සම්පූර්ණ නැති අපි දන්නේ නැහැ මේ ඇසියුම් කරන එකත් උපකල්පනය කරන එක විතරයි ඒ අපේ පැතුම නෙමෙයි ඒ අපේ අපේක්ෂාව නෙමෙයි නමුත් සමහර විට පුබ්බේත කත පුඤ්ඤතා හේවත් මේ පිං කුසල් තිබ්බේවත් වැහිලා යන්න හේතු වෙන්නේ නැති සමහර දේවල් සමහර දාපු එක වචනයක් සමහරට ආර්ය නැහැ ආර්ය වෙන ගමන ඉන්නේ සමහරට එන ගමනේ ආර්ය වුණා අපෝ යද්දිත් දකින්නවා දැන් කොහොමද හිතන් ඉන්නේ උදේ ගිය එක තමයි මේ යන්නේ මො සමහරට අපට ඇහිලා තියෙනවා අපට අපිට දැනගන්න හම්බෙලා තියෙනවා ඔය සමහර පිරිස් ඔය සීල ශ්‍රාවිකා මහත්මියලට එහෙම අනම්මනම් කියනවා කියලා. හැබැයි ඒකෙන් දැන් තමන් හිතන්න එපා මන්නම් එන ආර්යෙක් මුන් ඔක්කොම පහත් ඒ වගේද අපි. ඒක හොඳයි කුක්කුරෝ මක්කටෝ වෙන්න. ඒ ගමන. එහෙමත් වෙනවා. අපි හරි සිල් අපේ සිල් උතුරනවා. ඒ වගේද මේ කට්ටිය. අනේ පවුනේ. අනේ පවුනේ කියන්නේ මේ කොලරේක උස්සගෙන. ඔය යන්නේ පවු කියන නෙමෙයි. ඔය යන්නේ මක්කටෝ කුක්කුරෝ වෙන්න යන ගමනේ අන්තිම භවයේ. ඒකයි. මක්කටෝ කුක්කුරෝ වෙන්න පුළුවන්. අපි නෙමෙයි කියන්නේ. අපි අසා දැනගද්දී තේර පරපුරෙන් ඇහුණ දේ ගුරුන්ට මිසෙත් දෙන්න මේ කියන දේ මිසක් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා පරිස්සම් වෙන්න. පරිස්සම් කරගන්න. ඔය හිත පරිස්සම් කරගන්න. ඒකට ඔය ඇස් ඔබට පිංක් ඇස් පිංක් කරලා තියෙනවා ඒ දර්ශන දකින්න. ඔය කන් පිංක් කරලා තියෙනවා ඒ දේවල් අහන්න. ඒ නිසා ආහාර රූපවාද අපවාද කමා කරන පරිස්සමෙන් යන්න. නිරබ්බුද 136 දහකුත් අබ්බුද පහක් පැහිලා මීට කලින් මේ සසරේ මේ හිතෙන්නේ නැති. ඒ නිසා මේ සාසනෙ එන පාරක් විතරක් මේ සාසනේ පවතිවා. ආපහු යන පාරක් නොපවතිවා. හේවත් මේ සාසනය අහිම් වෙන පාරක් නොවේවා. පරිස්සම් වෙන්න ඕන. ඔය හිත රැක් ගන්න ඕන. ඒකයි කියන්නේ. මානෙට පත් වෙන්න හොඳ තැනක් නේ. සීලය කියලා කියන්නේ ඕනම තැනක උස්ස ගන්න හොඳ තැනක සීලය කියලා කියන්නේ. හැබැයි අවබෝධයට පත් වෙද්දී එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ අතර තුල වෙන්න පුළුවන්. ඒක අර හිත්වල තියෙන අහිංසක ස්වභාවය. දැන් සමහරට මෙතන සුමානට දවස් 3ක් එන කෙනෙක් දිහා බලලා දවස් 5ක් එන කෙනෙකුට හැඟීමක් දැනන්න පුළුවන්. ඉතින් ඒ වගේද අපි කොච්චර පින්වන්තද? ඊට වැඩිය ෆුල් ටයිම් ඉන්න කටට හිතනවා හිතෙනවා යන්න පුළුවන්. අපි කොච්චර පින්වන්තද? හොඳයි පින්වන්තයි තමයි. ආන්ගේ පින පරිස්සම් කරගන්න. ඒ හිත පරිස්සම් කරගන්න. නැත්තම් මාණෙන් ඉඳිතත් මේ සැප පෙරුමය. සිහිනෙන් ගෑ සුවඳක්සේ බොරුමය. දාණෙන් සීලෙන් නොකලොත් දරුමය. පාණෙන් අඳුරට ගෙන යයි කරුමය. පින්වතුනි ලේසි නෑ. සීලේ මත පිහිටලා ඉන්න. සීල ගුණේම පිහිටාගෙන ඉන්න. ඒක මායන්ට පත් කරගන්න එපා. ඒක ආභරණයක් කරගන්න එපා. ආභරණයක් කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මං කියන්නම් ඒවා පොඩි පොඩි හේතුව ගැමෙන්ද අපි දකිනවා. ඒ කියන්නේ මේ දහම ආභරණයක් කියලා මේ ශාසනය නිමෙන පිලිස් අපි දකිනවා. පුදුම ආශ්චර්ය දේවල් වෙනවා පින්වතුනි. හිතාගන්න බෑ. ඒ කියන්නේ දෙයියොත් එලි විහිදවාගෙන ඇවිල්ලා බබුලවාගෙන ඇවිල්ලා දහම් දෙසුවක නෙමෙයි. සාසනේ නැගෙද්දී වෙන දේවල්. මම එකක් දෙයක් කාරණයක් දෙයක් කියන්න. ඉස්සරහට ඇදිලා આવොත්. පිංගදුනි හේතුව තමන්ට ආභරණයක් කරගන්න ලැබුණේ ත්‍රිවිධ රත්නේ විතරයි. ඒ නිසා ත්‍රිවිධ රත්නෙන් එහා දෙයක් තමන්ට ආභරණයක් ලෙස තියාගන්න එපා. ඒ ත්‍රිවිධ රත්නය තමන්ට රත්නයක් වුණොත් එහෙම ඕන් ඔය අවිද්‍යාසහගත හිත් පරම්පරාව ආන්ගේ රත්නයේ බවට පත් වෙන නිමිලෙයි. ත්‍රිලක්ෂණයේ හිතේ ත්‍රිලක්ෂණයේ තුල හිත පිහිටයි. ත්‍රිලක්ෂණය තුල හිත පිහිටන්නම් බුද්ධ ධම්ම සංඝ කෙන හිත පිහිටව ගන්න. එය විතරක් තමන්ට ආභරණය කරගන්න. සීලේ කියන එක ආභරණයක් කරගන්න එපා. තමන්ගේ මානෙ පිණිස. අපට ගොඩක් දහම තේරෙනවා කියලා හිතෙන්න පුළුවන්. එහෙම වෙනවා. මට දහම කතා කරන්න පුළුවන්, මෙයාට දහම කතා කරන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. හිතට හිතෙනවනේ. හිතනව නෙමෙයිනේ. අපි හිතන් හිටියට සමහර දේවල් අපි මේ හිත හිත ගන්නවා කියලා. හිත හිත ගන්න එකක් නෑ, හිතෙනවා. ඒක අද ඔබ දන්නවා හොඳටම. කර්මජ රහණයෙන් බීජයක් ගෑවිලා මොකක් හරි ස්ථානයේ මොකක් හරි දෙයක ප්‍රසාද වෙනවා. එක්ක චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන ඔය හය තැනින් එක ප්‍රසාද වෙනවා. ඊට පස්සේ හිත හට ගන්නවා. හිත හිත ගන්නව නම් මට තා වින්න තප්පර පහකින් හිතන එක දැන් කියන්නකො. දැන් හිතලා ගන්නව නම් දැන් තප්පර පහකින් හිතන ඉන්න දැන් කියන්න බා. තප්පර පහකින් මන් දැන් මේක තමයි හිතන්නේ. දැන් කියන්න බාන. හිතලා ගන්න පුළුවන් නම් තප්පර පහකට කලින් එක දැන් හිතලා කියන්න. හැබැයි ඒක මේ හිතන එකම තප්පර පහක් හිතන්නත් ඕනේ. පුළුවන්ද? තප්පර පහක් තප්පරයක්වත් දන්නේ නැහැ. මොකද හිතෙන්නේ කියලා. නේද? එහෙනම් ඔය හිතට හිතෙන්න පුළුවන්. විශේෂයෙන්ම ධර්ම සාකච්ඡා කරන තැන්වල එහෙම පංච විමුක්තායතන එක එක දෙයක්නේ සද්ධර්ම සාකච්ඡා. දැන් සද්ධර්ම සාකච්ඡා කරනවා. එතකොට කෙනෙකුට සද්ධර්ම ඇහෙනවා. ඒ ඇහෙන හිතට හැංගෙන්න පුළුවන්. හෙවත් ඇහෙන හිතට හිතෙන්න පුළුවන්. මෙයාට ධර්මයේ කියන්න තේරෙන්නේ නැහනේ. මොනවද මේ කියන ගොන් කතා? ඒ වගේද මං? හරි. ඒ වගේද මං කියලා කාට හරි කිව්වනම් පටම කත සූත්‍රයට අනුව කටේ කෙටේරියක් එක්ක කෙටිලා තියෙයි. පින්වතුනි, ඔතන කෙනෙක් නැහනේ. ඔතන තියෙන්නේ හිතක්. ඔය හිත ඔබේ වසඟෙත් නැහනේ. හෙවත් ඔබ කියලා කෙනෙකුත් නැහනේ. නමුත් ඔය හිතට ඒ වගේ අකුසල් සිතුවිලි එන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් පින්වතුනි මුදිතාවයෙන් පුරුදු කරගන්න. මුදිතාවයෙන් සතර බ්‍රහ්ම විහරණංගේ මුදිතාවයෙන් හොඳට පුරුදු කරගන්න වේ. නැත්තම් ලේසි නෑ. නැත්තම් එනවා තමන්ට පස්සේ ආපු කෙනෙක් ඉන්නවා. එයා දැන් හොඳට දහම කතා කරනවා. දැන් හිතෙන්නේ මොකද්ද? මෙයා මටත් පස්සේ ආවේ. කොහොමද දාන කලස්? ඔහොම හිතෙනවා. නැත්තම් දානවා හිතන කැටයන් දානවා කියලා. මේ හිත ගිනි ගන්නවා. මේ පංච විමුක්තායතනය තුළ හික්මෙලා ඉන්න අවස්ථාව. මේ සද්ධර්මයේ සාකච්ඡා කරනවා, සද්ධර්මයේ ශ්‍රවණය කරන හම්බෙලා තියෙනවා, තව කෙනෙක් සද්ධර්මයේ දේශනා කරනවා. දැන් පංච විමුක්තන තුනක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ හිත ක්‍රියාත්මක වෙනවා මේ ශාසනයෙන් ඔබට. එහෙම දෙයක් වෙනවනම් ඔය හිත කරපු අපි කරපු සසරේ පව් මොනවද පින්තුනේ එහෙම වෙන්න? කොච්චර පව්ද? කෙනෙක් නෙමේ ඒ මොහොතේ ආන්ගේ හිත හත ගන්න ආන් එහෙම හිතක් හට ගන්න සැකසුන කර්මපතය මොන වගේයක්ද? ඒ කියන්නේ දැන් මේ වගේ වම් බය වෙන්නේ අපේ මට හිතෙනවනේ. එහෙම හිතන්න එපා ඉතින්. හිතෙනවා තමයි ඉතින් නවත්ත ගන්න බෑනේ. ඒකයි කියන්නේ හැමදාම පුළුවන් නම් උදේ හවස ආහාර උපවාද අපවාද කමා කරන තමන්ට එහෙම හිතෙනවනම් තමන් උස්සගත්ත තැනක් තිබ්බනම් මක්කොටෝ කුක්කුරෝ වෙන්න දැඟලුවානම් දැන හෝ නොදැන පිඳුනි පුළුවන් තරම් උපවාද අපවාද කමා කරගන්න නැත්තන්නම් සෙල්ලම් නැහැ. ඒකයි කියන්නේ මේ නිවන කියන්නේ බෙල්ල දෙපැත්තට තිබ්බ දැලිපිහි දෙකක් වගේ. පොඩ්ඩක් හැරෙව්වොත් කැපෙනවා. හැබැයි කැපුණාම පුදුම සනීපයි. දැලිපිහියට කැපුණාම සමහර කැපුණ කටි දන්නේ නැති. පොඩි වෙලාවක් යනකම් පුදුම කූල්. ඒ කියන්නේ අමුතුම කූල් එකක් එනවා. කපාගරොන් නම් බලාගත්ත හැකි. දැලිපිහියෙන් කැපුණාම පොඩි වෙලාවක් පොඩි කූල් එකක් එනවා. ඊට පස්සේ තමයි රිදෙන්න පටන් ගන්නෙ. ඒ වගේ තමයි අර විදිහට හිතාගත්තාම එහෙම කියපුවාම කාට හරි ඒ වගේද මං කියලා පොඩි ආශ්වාදයක් එනවා. ඒක හරි ආශ්වාදයි. ඒක හැබැයි කය කැඩනකම් විතරයි. ඊට පස්සේ ආදීනවා. ඒක ඒ කූල් එක දිනනවා. ඒකනේ හොඳට වැන්න හැකි. හොඳට දොස් කිය හැකි. හොඳට විවේචනය කරන්නෙම පුළුවන්. හැබැයි ඒ කූල් එක පොඩි කාලේ. ඒ නිසා පුළුවන් නම් පුළුවන් තරම් මොකද සිල්වතුන් අතරෙද්දී ගුණවතුන් අතරෙද්දී තමයි බේරෙන්න තියෙන්නේ. ඒක තමයි බේරෙන්න තියෙන්නේ. මොකද අනිත් ඇඟවල බේරෙන දෙයක් නැහැ. කොහොමත් ඒ පිසතර තමයි ඉන්නේ. බේරෙන්න තියෙන්නේ ඒ කටිය දෙද්දි. එහෙනම් පුළුවන් තරම් ආරුපද කම කරමු. මොකද හිතෙනව නැත්තම්. මම එක්ක ධර්මයේ දන්න කෙනෙක්. මම පස්සියාව නැත්තම් මට කලින් ආපු කෙනා ධර්මයේ දන්නවා. ඒක නම් පොඩ්ඩක් හරි ෂේප් කියමුකෝ. නැත්තම් තමන් කෙනෙක් එක්කෙනවා බණ දීලා. දැන් දහම දීලා දහමහල් එක්කෙනවා. දැන් එයා සිල් රකින්න පටන් ගන්නවා. නැත්තම් එයා බණ අහනවා. දැන් එයා ධර්මයේ සාකච්ඡා. එයා දැන් ධර්මයේ කියනවා. දැන් හිතෙනවා. මං අවුරුදු 5කට කලින් ආවේ. මෙයා මාසෙ ඇවිල්ලා බණ කියන හැටි. මේ ඉතින් බොරුනේ ඔය කියන්නේ. ඔය කවේ කටවචනින්නේ ඔය කටපාඩමනේ කියන්නේ. පින්වතුනි ඔහොම හිතෙන්නේ නැද්ද? තම තමන් ඉදිරියට තට්ටුවක් දාලා පොඩ්ඩක් බලන්නකෝ. ඔය ෆුල් ටයිම් මෙහෙම ඉන්න කට්ටිය, හාෆ් ටයිම් හරි ඉන්න කට්ටිය. නේද? කාට බොරු කරත් බොරු ගන්න බැරි කාටද? එකම සාක්කියක් තියෙනවා ක්‍රියාත්මක වෙන. හිතෙනවා ඊට පස්සේ හිතෙනවා අපි හොඳට බණ කතා කරන කට්ටිය කියලා ක්ලාස් එකක් ක්ලාසි ගතියක් හැදෙන සමහරට එහෙම වෙන්නත් පුළුවන්. අහිතකට කියනවා නෙමෙයි පිංගුතුනි පරිස්සම් වෙන්න ඕනේ. ඔය තැන් වලින් අපි බේරි බේරි යන ගමන් මේ ඉන්නේ. අපට ගුරුවරෝවා කියේ කියේ හැම වෙලාවෙම අපි ඒ තැන් වල ඒවා කම්ප්‍රෙස් කර කර හෙවත් ඒවා ගැන පාපොච්චාරණය කර කර අපි යන නිසා මේ යන්න යම යනවා මිසක් නැත්තම් යන්න බෑ පිංගුතුනි. සෙල්ලම් නැහැ. ඒ නිසා ඔය දියන් ඉන්නේ දැලිපිහි දෙකක් දෙපැත්තට බෙල්ලේ. හැරෙන්න බෑ. ටොස් එකක් දාන දින එක්කෝ නිවන නැත්තම් නිරය. එළිය හිටියානම් සමහරට ප්‍රේතයෝනි හැර නවතින තිබ්බා. සාසනය තුල නම් දෙකයි තියෙන්නේ. උඩ දැම්මොත් එක්කෝ නිවන නැත්තම් නිරය. ඩිරෙක්ට්. අයියේ සාසනයක් තුල පිහිටලා කටයුතු කරන ගතට පස්සේ. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා නිතර දහම කතා කරද්දි දහමේදී ඕවා හැදෙන්න පුළුවන්. ධර්ම සාකච්ඡා කරන ලඩෝ වෙන්න පුළුවන්. කෙනෙක්ව පහත් කරලා තමන් උස්ස ගන්න ගතිය. ඕවා හැදෙන්න පුළුවන්. ඕවට ඉඩ දෙන්න එපා. පරිස්සම් වෙලා යන්න. ඒකයි මුදිතාව හොඳට දියුණු කරගන්න. සතර බ්‍රහ්මීවරණ වඩන්න. මෙත්තා කරුණ හතරම අවශ්‍යයි. ඉතින් එහෙනම්දා ඒවා දියුණු කරගන්න ඔබට ශක්තිය දය ලැබේවා කියලා අපි හදතින් ආශිර්වාද කරනවා පින්වතුනි. පින්වතුනි මේ ශාසනය ඔබට යම් දවසක එක වචනයක් අහන්න හම්බුණා බොහෝ විට මෙතන ගොඩක් කට්ටියට ඒ අත්දැකීම ඇති. ඒ තමා මේ ලෝකයේ තියෙන ස්වභාවය. මේ ලෝකේ තියෙන රියැලිටි එක. හෙවත් මේ ලෝකේ තියෙන පරම සත්‍ය වලින් එකක්. සමහර ගොඩක් කට්ටියට අනිච්ච කියන වචනේ අහුනට පස්සේ එය වෙන්න පුළුවන්. තමන්ට මේ දහමට අවතීර්ණ වෙන්න හේතු වුණ ප්‍රධාන කාරණේ උනේ. පින්වතුනි අනිච්ච දුක්ඛ අනාත්ත කියන ආන්ගේ පරම ගම්බීර මේ ලෝකේ තියෙන සදාතනික සත්‍ය තුල ගැප් කරපු ආන්ගේ නිවනේ ద్వාර තුලින් තමාගේ හිතේ රාගක්ෂය දේශක්ෂය මෝහක්ෂය වෙන පැත්තට ගමන් කරන්න පරිසරය සකස් වෙන්නේ ආන්ගේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවයේ මානසිකාරය හෙවත් මුලින්ම ශ්‍රවණය වීමත් එක්කනම් හොඳට බලන්න සමහර කට්ටිය ඔබට ඇති ගොඩක් කට්ටියගේ අදහස් මේ සම්බන්ධව හැඟීමක් ඇති. අනිච්ච කියන වචනේ තමන්ට මුලින්ම ඇහෙන්න පටන් ගත්තට පස්සේ අනිච්ච කියන දේ තමන්ට පොඩ පොඩ වැඩෙන්න පටන් ගත්තට පස්සේ ඔබ මේ දහම කරා වේගෙන් එන හෝ ඇවිල්ලා ඉන්න හෝ එන්න බලාපොරොත්තු වෙන ඉන්න එමින් ඉන්න කොහොමද එහෙම වෙන්නේ? අනිච්ච කියන දේ හරි නිකන් හුරු පුරුදු ගතියක් දැනෙනවා. ඒ තමයි සමහර විට මොකද ඒක තමයි එන්න හිතුනේ. හෙවත් මේ ශාසනයට ඇවිල්ලා ඇතුල් වෙන්න හිතුනේ. මේ මග වඩන්න හිතුනේ. නැත්තම් දුක්ඛ කියන මොකක් හරි ස්වභාවයක්. පියුනේ කොහොමද එහෙම වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? අනිච්ච කියන වචනේ, දුක්ඛ කියන වචනේ, අනාත්ත කියන වචනේ චතුරාර්ය සත්‍ය තුල ගැබ්බෙලා තියෙද්දි ඒ කොහොමද එච්චර හුරු ගතියක් එන්නේ? එහෙනම් ඔබ මීට කලින් අනිච්ච සංඥාව වඩන්නේ නැතිනේ. ආන් එක නිසාන ඔය හේතු වෙලා තියෙන්නේ. අපි සමහරවිට කතා වෙනවා අපේ ස්වාමීන්වහන්සේ හැමදේ කියන අපේ හාමුදුරනේ ගුරු ස්වාමීන් වහන්සේ ඒ කාලේ අනිච්ච ගැන කියද්දි එකපාරම මම අහන් ඉන්න පටන් ගත්තා. මට ඒකෙන් මට මගේ උතුරු දකුණු මාරුණා වගේ මට මොකද හිතා ගන්න බැරුණා. මට හරි අමුතුවක් දැනුණා. මේ කරන දේවල් තේරුම කැඳිවා තේරෙන පටන් ගත්තා. මේ ඔක්කොම අනිච්චයින්ද තේරෙන පටන් ගත්තා. සමහරවිට මේ මෙච්චර ගැඹුරට නෙමෙයි. මේ කැඩනවා වෙදෙනවා නැහැනේ ගන්න දෙයක් නැහැ කියන මට්ටම සමට එන්න පුළුවන්. නමුත් ඒක අපි දැනන් හිටියනේ. කැඩනවා බිඳනවා නැහැනවා මරන කවුරුද දන්නවනේ? ඒක සත්තුත් දන්නවනේ. මරවයිගෙන සත්තුන්ටත් එනවනේ. නමුත් ඒක දැනන් හිටියට ඒ වචනේ අනිච්ච කියන වචනේ තුලින් ඇහෙද්දි අනිච්ච කියන වචනයත් එක්ක අපි දන්න දෙයම නැවත දැන තේරුම් ගද්දි මොකද එතන නිවන නෙමෙයිනේ. ඊට එහා දෙයක් නෙන්නේ. අනිච්ච කියන ස්වභාවය පරම ගම්බිර ස්වභාවය. නමුත් ඒ ස්වභාවය කියද්දි මේ ස්ථිර නෑ. එහෙම නැත්තම් මේක මේ ෆික්ස්ඩ් ස්වභාවයක තියෙන්නේ. ඔය ඌක අහන්න හරි කොහොමද එහෙම උනේ? ඇයි මේ කන්වර්ට් උනේ? ඇයි මේ වෙනස් ජීවිතේ හැරෙන්න පටන් ගත්තේ? තාම අවබෝධ නොවුනත් සසරක් පුරා ආපු ගමනේදී අපි කතාවට එහෙම කියමු. සසරක් පුරා ආපු කෙනෙකුත් නෑ, ගමනකුත් නෑ, හිතකුත් නෑ. නමුත් කතා කරන්න තියෙන්නේ එහෙමනේ. ඒකයි සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. සම්මුති සත්‍ය තමයි කතා කරන්න තියෙන්නේ. ඒක සම්මුතිය තුළ හදාගත් සත්‍යයක්. පරමාර්ථ සත්‍යයක් තියෙනවා. පරමාර්ථ සත්‍යය තමයි අවබෝධ කරන්න තියෙන්නේ. පරමාර්ථ සත්‍යය අවබෝධ කරලා සම්මුසත්‍යය තමයි ජීවත් වෙන්න තියෙන්නේ. සම්මුතිය සම්මුතිය වශයෙන් දැනගෙන පරමාතුල පිහිටලා ඉන්න තියෙන්නේ. ඒ තමයි මුණිකින ස්වභාවය. පිහිටලා නැහැ, පිහිටිනවා. ඒ ස්වභාවයට පත් වෙනවා. ඉතින් එතකොට අපිට සම්මුසත්‍යයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් එතකොට හිත කියන්න වෙනවා ඉතින්. සසර පුරාට ආපු ගමන සසර ගැන කියනවා. ඒ කියන්නේ තියෙන එකක් ගැන කියන්නේ මේ සම්මුතිය ගැන කතා කරන්නේ. හරියට මම කියලා කියන්නේ අපි. අපි දන්නවනේ මම කියන ස්වභාවයක් පණවන්න බැරි බව ඒ දුක කියලා දන්නවනේ. නමුත් අපි කතා කරනවා නේද? ඒ නිසා එහෙම හිත එහෙම පොඩ්ඩක් අල්ලගන්නේ විදිහට නැත්තම් හිතේ ඉතින් හාමුදුරුවෝ දැන් කියනවා අනිත්‍යයිලු මේ සසරක් තියෙනවලු. ඔහොම හිතෙන්න පුළුවන්. ඔහොමත් හිතෙනවා. වැරදිලා දන්නේ නැද්ද හිතෙන්න පුළුවන් එතකොට. එහෙම එහෙමයි. වරදිනවා හොඳටම වරදිනවා ගොඩක් වෙලාවට මේ හිත වලට. පිංගුදුනේ එතකොට මේ සසර යාපු ගමනේ මීට කලින් මේ වචන හෙවත් මේ අඩු ගානේ වචන පද වශයෙන් හරි පුරුදු පුහුණු කරලා තියෙනවා හිතට. සමහර මෙතන ඔබ හැමෝම ට්‍රැක් වුණ පොයින්ට් එකක් ඇති මොකක් හරි වචනයක්. මොකක් හරි දෙයක් ඇති, මොකක් හරි දහම් කාණ්ඩයක් ඇති ඔබට එහෙ තේරුණ. හැබැයි ඒ තේරුණ දේ ඔබ මීට කලින් නොදන්න දෙයක් නෙමෙයි. ද්විමානිකවත් ඔබ දන්න දෙයක්. නමුත් ඒක ධම්ම ආන්ගේ දහම් කතාවත් එක්ක ඇතුළත් එද්දි දැන් ඔබ හොඳටම දන්නවනේ අම්මා තාත්තා මැරෙනවා කිය මේ ඔක්කොම විනාශ වෙනවා ඒවා දන්නවනේ. ඉතින් මේකක්වත් ස්ථිර නැහැ. එහෙම දන්නන් හිටියනේ. නමුත් ඒක අනිච්ච කියන වචනෙන් තුලින් කියද්දි සමහර තේරුනේ අනිච්ච කියන වචනේ ඔච්චරයි. නමුත් ඒකේ ඊ ආන්ගේ අනිච්ච කියන වචනේත් එක පොඩි හුරු පුරුදු ගතියක් දෙනවා. ඒකත් පොඩි වෙනසක් දෙනුන. කොහොමද එහෙම වෙන්නේ? සසරේ පුරුදු කරපු ගති. එහෙනම් බය නැතුව පිඳුනේ අනිච්ච අනිච්ච දුක් අනාත්ම වඩන්න. හේතුව මේකේට එන්න හේතුනේ ඒකනම් මේ ධහම වැටහෙන්න අවශ්‍ය පරිසර සකස්ුනොත් ඒ මතනම් බැරි වෙලාවත් ආපු වඩියක් ආපස්සට තියන්නොත් මේ ඕගෙන් ඕගෙ රෙඩි තියාගන්න බැරිුන රැල්ල පාගලන නවතින්න උනේ ඇතුළට බහින්න බැරිුනොත් එම් ආපෝ හැරෙන්න වෙනවා. ආපෝ හැරුනොත් හැබැයි හිත පුරුදු පුහුණු කරපු දෙයක් තියෙනවා. එනිසා මේ ලෝකේ සත්‍ය තුල තියෙනේ පරම ගම්භීර ස්වභාවය මනසිකාර ගන්න. එහෙනම් අනිච්ච වඩන්න ඕන. ඒකයි මොකක් හරි Tamanට ඔබට ඔබේ ජීවිතේ බණර ඔබට මොකක් හරි දෙයක් ඇති දහමට එන්න හේතු ප්‍රත්‍ය සකසපු. ඉතින් අපිට මතකයි අපිට අපි කෝ වගේ තැන් වලින්ද දහම තේරෙන පටන් ගත්තේ කියලා. අවබෝධ නෙමෙයි දහම ගම් මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ බුද්ධා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම තේරෙන පටන් මේක මෙහෙමනේ කියලා හිතෙන්න මේ හිතට අරමුණු වෙන්න පටන් ගත්ත ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය කියන්නේ ඔබ මීට කලින් පුරුදු කරපු ස්වභාවය. එහෙනම් බෙදුනේ මේක ඒකයි ඔබ යමක් බහුල වඩනවනම් යම් මානසිකාරයක් බහුල පුරුදු පුහුණු කරනවනම් ආන්ගේ ස්වභාවය මත ආන්ගේ සමයට හිත අද්දලා තියන් ඉන්නවනම් සමය කියලා කියන්නේ ඒක හිත ඉන්න කියන එක නෙමෙයි ආන්ගේ ස්වභාවයට හිත නතු කරගෙන කෙලස් නිමා ගන්න වැඩපිළිලේ ඉන්නවනම් ආන්ගේ සමයට ඇදී ඉන්නවනම් හිත ඇදී ඉද්දී ඔබට සම්මාදිටපත් වෙන්න බැරි වුණොත් දහම පූර්ණේ කරගන්න අවශ්‍ය මූලික කලිමනපත් වෙන්න බැරි වුණොත් මතු ළඟ තැනක ඔය හිතට ඒක ප්‍රත්‍ය කරගෙන ප්‍රමුඛ කරගෙන සාසනේ නිවන දකින්න අවශ්‍ය පරිසර සකස් වෙයි. ඉතින් එක තැනක තියෙනවා ඔබ සමහර මේක අහලත් ඇති. ඒක රජ කෙනෙක් හිටියා මට හරියටම මේල නම් මතක නැහැ. අර අහෝසුකම් කියලා කිව්වේ. මතකද ඒ කතාව? රජ කෙනෙක් රජ වෙලා අහෝසුකම් කියලා කිව්වේ. ඒ කියන්නේ මේ 80 මහා ශ්‍රාවකින්ගෙන් එක්කෙනෙක්. පිංගුතුනි එක කාලෙක මට නම් මතක නෝ කියන්න කවුරු නම් මතකද? මට මතක නෑ. 6 වෙනි වග්ගයේ 4 වෙනි ගාතාව. ධම්ම පීති සුඛංසේති. මට හරියටම මෙලා නම් හරියටම මතක නෑ. කවුද නම? මට මෙලා නම් මතක දෙන්නේ නෑ. පිඟුතුනේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ තමයි ඒ මූලික පාරමිතා පුරන පටන් ගන්නෙ. ඊට පස්සේ අබුද්ධෝත්පාද කාලෙක කයන්නේ කොහොම හරි එන්නේ. අබුද්ධෝත්පාද කාලෙක පසේබුදුරු 1000කට වස්වසන් උදව් කරන අවස්ථාව හම්බ වෙනවා. ආන්ගේ තැනදී කර්ණවෑමියෙක් හෙවත් ඇඳුම් මහන කෙනෙක් කර්ණවෑමනේ ඇඳුම් මහන කෙනෙක් බවට පත් වෙලා ඒ 1000ටම පසේබුදුරු 1000ටම අවශ්‍ය වස්තුම් මාසේ වැඩ හිටින්න අවශ්‍ය පරිසර සකස් ගන්න හේතු කරලා දෙන්න පුළුවන් වුණා මහා පිරිසක් එක්ක. ඊට පස්සේ පහුගිය බුදු සාසනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ පහළ වෙලා දවසක් මේ කට්ටිය බණහල යනවා. බණහල යද්දි මහා වැස්සකට අහු වෙලා තෙමෙනවා. මේ කට්ටිය හිතනවා මේ බණ අහලා යද්දිත් තමයි ඔබටත් එහෙම ඇති නේද? හැමදාම වහිනවනේ මේකද හොඳටම ඉඳලා වහිනව නේද? බණ අහලා යද්දි වැස්සට අහු වෙලා තෙමෙනවා. මේ කට්ටිය හිතනවා සසරේ කරපු පින පවකට තමයි මේ තෙමෙන්න උනේ. බණ අහන්නේ සසරේ කරපු පිනකට. එහෙනම් අපි කොච්චර මේ මිනිස්සුන්ගේ දේවල් අහිමි කරලා ඇද්ද කියලා මේ පිරිස එකතුලා පිඟුතුනි හදනවා ලොකු ධර්මශාලාවක්. ධර්මශාලා කළ අදිෂ්ඨාන කරනවා, නිවන අදිෂ්ඨාන කරනවා. ඊට පස්සේ මේ ශාසනයේ කුක්කරවති රාජ්‍ය පහළ වෙනවා පිරිස. අනෝජා තමයි මං හිතන්නේ දේවිය විදිහට පහළ වෙන්නේ මදුර රට මට මතක විදිහට. මට ඒ ස්වාමීන් වහන්සේ රයිතුමාගේ නම මතක නැහැ. කොහමරි රයිතුමත් මේලකට පහළ වෙලා පියුඳුනි මේ කට්ටිය හැමදාම උයන් කෙලියට යද්දී හැමදාම ගිහිල්ලා අශ්වාරෝහකව හතර දෙනෙක් පිරත් කරනවා හතර පැත්තට සුබ පණිවිඩ අරන් එන්න කියලා. එක දවසකුත් එහෙම කරාට පස්සේ එන්න සුබ පණිවිඩයක් අරන් ගන්න කවුරුත් ආවේ නැහැ. වෙලෙන්දුව ගෑක් ඇවිල්ලා ඉන්නවා සැවැත් නුවර ඉඳලා. අහනවා සැවැත් නුවර විස්තර මොනවද කියලා. ඒ වෙලෙන්දුව කියනවා සැවැත් නුවර දෙවුරන් වෙහෙර බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. බුද්ධ කියන වචනේ අහුවන පස්සේ අර ඔබට මුලින් අපි අනිච්ච දුක් අනාත්ත කියන වචන මොකක් හරි අහලා හරි හුරු පුරුදු ගතියක් තිබ්බා වගේ මොකක් හරි ඔබට තිබ්බනේ යම් ස්වභාවයක් එකපාරම මේ ශාසනය අපි යන ක්ලික් වෙනවා කියලා එකපාරම කියන්නේ ක්ලික් වෙන්න හරි අමුතු හැඟීමක් ආවා. හතර පාරක් ඇහුව ඇත්තද කියලා. ඇත්තටම බුදුරහම පිළිලාද? ඇත්තටම බුදුරහම පිළිලාද? හතර පාරක් අහලා තමයි ඒක ඇත්තයි කියලා පිළිගත්තේ. ඊට පස්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම රත්නයත් පහළලා සංඝ රත්නයත් පහළලා සසරේ අනන්ත බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ වඩලා අනන්ත මානසිකාරය කරලා මහා පැහැදුණු හිතින් හිටපු නිසා ආන්ගේ බුද්ධ කියන වචනේ ඇහෙද්දි හරි හුරු බවක් දැනුණා. හැබැයි දන්නේ නැහැ කවුද කියලා. ධර්ම රත්නය කියන වචනේ ඇහදි හරි හුරු බවක් දැනුණා. දන්නේ නැහැ මොකද්ද කියලා. සංඝ රත්නයේ හරියටම කවුද දන්නේ? නමුත් ඒ වචනේ හරි හුරු ගතියක් දැනුණා. සමහර වෙලෙන්දන්න තේරන භාෂාවයකට කියන්නේ මෙන්න මෙහෙම ස්වභාවයක් කියලා. ඒ වෙලාවෙම තීරණය කරනවා මේක හොයන් යන්න ඕනේ කියලා. ඒ වෙලාවෙම තීරණය කරනවා හොයන් යන්න ඕනේ කියලා. කියලා කහවන් ලක්ෂ 3ක් දෙනවා අර පණිවිඩ තුන දුන්නාට. බුද්ධ රත්නේ පහළලා ධර්ම රත්නේ පහළලා සංඝ රත්නේ පහළලා ආන් ඒ නිසා කහවන් ලක්ෂ 3ක් දීලා හසුන් පතක් රම් පතක් ලියනවා අනෝජා දේවියට දෙන්න දීලිවරලා රජකම ඉල්ලගෙන රාජ්‍යපාලනය කරන ඒ කට්ටිය කියන්න අපි ආපහු වෙන්නේ නැහැ කියලා අපි මේ බුදුරජාණන් වහන්සේ යනවා කියලා මේ කට්ටිය පිටත් වෙනවා. ඊළඟ තව වස්තු ඉල්ලගෙන කියලා කියනවා මෙච්චරයි දැන් අතේ තියෙන්නේ කියලා වල්ලා ඒ වස්තුව දීලා තිනේ පිටත් වෙනවා. පිටත් වෙද්දී අනිත් පිරිස මෙතන 1000ක් ඉන්නවා පිරිස ශාසනයේ පුදු මාශ්‍යරය මේවා ෆැන්ටසි කතා නෙමෙයි සමහරට. මොකද මේවා ඇත්තක් ඇති මේකේ සමහර සාහිත්‍යයක් ඇති. මේක මේ සද්ධර්ම රත්නාවලිය මං හිතන්නේ මේ කතාව තිබ්බේ. මට ස්වාමීන් වහන්සේ තමයි මේක විස්තර කරේ. උන්වහන්සේ ගොඩක් පිං උන්වහන්සේ ඉඳලා තමයි මේ කතාවට මං කියන්නේ මං දන්නේ. පිංගතුනේ පිටත් වෙද්දී අනිත් පිරිස මෙයාගේ සේනාව 1000ක් ඒ කටියත් පිටත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝ බලා වදාරන කල්ලි සැවැත් නුවර දෙවුරම වෙහෙර ඉඳලා පෙනෙනවා. තමාගේ සරණ පිහිට හොයාගෙන 1000ක් පිටත් වෙනවා. භද්‍ර යෞවනයේ ඉන්න දහසක් දෙනෙක් පිටත් වෙනවා. දහසක් නයින් ප්‍රතිමන්දිත සෝතාපන්න ඵලයේ පිහිටලා නිවන අපේක්ෂාවෙන්. නමුත් ඒ කටිය දන්නේ නැහැ ඒක. නිවන මොකක්ද දන්නේ නැහැ. හැබැයි බුද්ධ කියන වචනේ ධර්ම ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නය කෙරෙහි හිතේ මහා පැහැදීමක් ඇති වුණා. ඒකත් එක්ක තමයි මේ අබිනික්මං වෙන්නේ. පිඟුතුනි බුදුරජාණන් වහන්සේට මේක දැකලා උන්වහන්සේ සවැත් නුල්ල ගව 480ක් ඉදිරියට වඩිනවා. පෙරමං වඩිනවා. පිඟුතුනි බුදුවරු පෙරමං වැඩිය ශාසනයක් මේක. කවුරු වෙනුවෙන්ද? තව බුදු කෙනෙක් වෙනුවෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙරමං ගව 480ක් ඉස්සරහට වැඩලා චන්ද්‍ර භාග නදී ළඟ නැවතිලා නුගගහක් යට උන්වහන්සේ භාවනා සමය සම්වදිනවා. දැන් මේ කට්ටිය හරින් පිටත මේ කට්ටිය දන්නේ නැහැ. හරියට ඔබ මේ දහමට එදී දැනන් හිටියද මෙහෙම දෙයක් වෙයි කියලා. දන්නේ නැහැ. හැබැයි අර වෙලෙන්දෙන්ගෙන් අහපු වචනයත් එක්ක මහා හිතේ ප්‍රසාදයක් හටගත්තා. උන් හිටි තැන් අමතකුණා. සසරේ පුරුද්ද ඉස්මතු වුණා. මේ හොයාගෙන එනව සරණ නැති මේ සරණං අඤ්ඤං දන්නේ නැහැ එච්චරක් සරණක් තියනවා කියලා. මේ තුන් සරණ හොයාගෙන රත්නයක් බවට පත් වෙන්න රජ කෙනෙක් ප්‍රමුඛ හිත් දහහක් පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ පෙරමං වඩිනවා. පින්වතුනි බුදු කෙනෙක් අවිද්‍යා තුෂ්ණා හිත් දහහක් දහසක් නයින් ප්‍රතිමන්ට සෝතාපන්න ඵලයට පත් කරලා අරහත්ත්වය උරුම අරහත්ත්වයට උරුමකම් තියෙන බව දැකලා උන්වහන්සේ ගව 480ක් ඉදිරියට වඩිනවා. පිඟුතුනි බුදු කෙනෙක් වඩිනවා. මිනිස්සු අවිද්‍යා තුෂ්ණා හිත් වෙනුවේ පෙරමං වඩිනවා. පිඟුතුනි කෝටි ලක්ෂයක් සක්වලට ආඥා පතුර්ණ බුද්ධ ආඥා පතුර්ණ ඒ භාග්‍ය බුදුරජාණන් වහන්සේ හිමින් හිමින් වඩනවා. වැඩලා උන්වහන්සේ චන්ද්‍ර භාග නදී ළඟ නවතිනවා. දැන් මේ කට්ටිය ගමන් කරගෙන යනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඉන්නේ ඉසව් හොයාගෙන අර වෙලෙන්දායි කතාව අහගෙන දැන් යනවා ඉස්සරහට. යද්දි මුලින්ම හම්බෙනවා ආර වච්චා කියලා නදියක් ගඟ පිටාර ගලනවා. ගඟ පිටාර ගලලා යනවා. ගඟින් එතර වෙන්න හරි අමාරුයි. දැන් මේ දස්ලෝ ගහරේට හැමතැනම ගංගල් පිටාර ගලනනේ. ගිහිල්ලා අදිෂ්ඨානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වලා ඉන්න බව අපට අහන්න ලැබුණා. ඒ බුද්ධත්වයේ සත්‍යයි කියලා සත්‍ය ක්‍රියාව කරනවා. දන්න විදිහට හෙවත් අහගත්ත විදිහට ඒකත් එක්ක සසරේ කරලා තිබ්බ පින්කුසල ශක්තියින් කැටිවල පිහිටන්නේ නැති. ආන්ගේ ශක්තියෙන් මේ කට්ටියට පුළුවන් වෙනවා ආරවච්චාගේ නදී තරණය කරන්න. පළවෙනි ඕගේ තරණය කරා. ඒකයි මේ සාහිත්‍ය ඇතුලේ තව ඇති ගැඹුරු දහම් කතා. ගැඹුරු දහම් අර්ථ. ඒවා තමයි මේ ලක්ෂණ සාහිත්‍ය රසමුසු කරලා ඇත්තේ. මේ බුද්ධ කියන වචනේ හොයාගෙන යන්නේ මේ. ඊට පස්සේ හම්බෙනවා නීල වාහිනී කියන කංගාව. ඒකත් ගඟල පිට අර ගන්නවා. අදිෂ්ඨාන දිනවා අනන්ත වූ බුද්ධ ගුණේ සත්‍යෙන් අපට අර ආරවච්චා නදිය නිතරම කරගන්න පුළුවන් වුණා. එනං අනන්ත ධර්ම රත්නේ සරණින් අනන්ත ධර්ම රත්නේ පිහිටෙන් අනන්ත ධර්ම රත්නේ බලෙන් අදිෂ්ඨානයක් තියෙනවා අපට මේ නීල වාහි නදිය තරණය කරන අවස්ථාව ලැබෙන්න ශක්තිය හම්බෙන්න කියලා. ඒ නදිය තරණය කරනවා. අන්තිමට හම්බෙනවා චන්ද්‍ර භාග නදිය. එහා කොනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. නුග ගහක් යට මඟ බලන් ඉන්නවා තමන්ගේ ලයේ උපන් දරුවෝ තමා කරා එනකන්. තාම ඉපදිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ලයේ උපන් දරුවෙක් කියලා කියන්නේ මේ අරහත්ත්වයට පත් වුණ රහතන් වහන්සේවත් රහත් ස්වභාවය. මේ ලයේ උපදින්න මේ ගන්ධබ්බේ වශයෙන් සැරිසරන සත්වෙක් වගේ හිටපු සත්වලු එනවා ශාසනේ ඔක්කන්ති වෙන්න, ශාසනේ පිහිටන්න, පිහිටලා ශාසනේ උපදිනවා අරහත් කියන ස්වභාවයෙන්. ආන් ඒ ඔක්කන්තියටයි මේ සැරසෙන්නේ. උන්වහන්සේ අදිෂ්ඨාන කරන් ඉන්නවා අන්තිමටම. නමුත් මේ අය දන්නේ නැහැ චන්ද්‍ර භාග නදිය මේ කට්ටිය තරණය කරනවා. අනන්ත දම් ගුණය, අනන්ත සංඝ ගුණය පිහිටලා, අනන්ත සංඝ අපි යන්නේ මේ සංඝ කියන ස්වභාවයටපත් වෙන සමාඩින් වෙලෙන්දායන් අහගෙන නැති ස්වභාවය මොකද්ද කියලා. රූප වශයෙන් හරි චිත්ත රූප මැවෙන්නේ නැතිනේ. සංඝ කියන ස්වභාවයටපත් වෙන්න අදිෂ්ඨාන තියාගෙන අනන්ත සංඝ ගුණේ අදිෂ්ඨාන තියලා බල පිහිටවාගෙන චන්ද්‍ර භාග නදිය තරණය කරද්දී නුගරුකක් මුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දකින දර්ශනයෙන්ම මහා හුරු පුරුදු ගතියක් දැනෙනවා. ඔබට මේ ධම්හඬ අපට මුලින්ම කන වැකුණ ගුරුවරු ගුරු දේවත්වයන් වහන්සේගේ හඬ හුරු පුරුදුනා වගේ. සසර මාරයි නෙමේ, මාර වූ සසර නිමන්න මාර ධර්මයන් ඉක්මවපු සම්බුද්ධ ශාසනයක් හම්බුන අවස්ථාව ඒ පිරිසට. අදිෂ්ඨාන තියනවා, හිතනවා මේ බුදුරජාණන් වහන්සේ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බැහැ දකිනවා. ඕග තුනක් තරණය කරා. තරණය කරලා බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ අදිෂ්ඨාන තියලා වන්දනා කරලා ඉඳ ගන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන පටන් ගන්නවා. පිංගුතුනි, පෙර මං වැඩලා බලාගෙන ඉඳලා තමන්ගේ ලයේ උපන් දරුවෙක් බවට පත් කරන්න ඒ මහා කරුණාව මේ විශ්වයට දිගහැරුණා. පිංගුතුනි, පළවෙනි ධර්ම දේශන අවසානයේදී මේ පිරිසම දහහක් දෙනා දහසක් නයින් ප්‍රතිමන්දිය සෝතාපන්න ඵලයේ පිහිටියා. පිංගුතුනි, ඔය ගංගා තාම මේ විශ්වයේ ගලනවා ඇති. ඒ ගංගා තාම දෙගොඩ තලා ගලනවා ඇති. නමුත් ඊතර වෙන්න මිනිස්සු හරි පොඩ්ඩයි. චන්ද්‍රභාග නදියේ මේ ජම්බුද්දීප තලයේ කොහේ හරි තැනක වඩින ගලනවා ඇති. අද ඒ ගං ඉවුරේ බුදුන් නැහැ. ඕගේ තරණය කරන්න පොඩි පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය අනන්ත දුක් ගැහැට විඳින්න ඕගේ තරණය කරනවා. නමුත් බුදුන් නැති වුණාට ජීවමානව ආන්ගේ ධර්මස්කන්ධය, බුදුන්ටත් ගුරු ධර්මස්කන්ධේ වසර 5000 බලපෙහෙట్లా මේ පොළොව තලයේ තාම විද්‍යාමාන වෙනවා, ජීවමාන වෙනවා. එහෙනම් ඒ ත්‍රිවිධ නදියන් ගෝරතර සසරකට යන, ගෝරතර සසරට අහුවලා ඉන්න ඒ නදියන් තරණය කරලා යන පිරිසක් අතර ඔබ ඉන්නේ. ඒ පිරිස තරණය කරලා දහසක් නයින් ප්‍රතිමන්ඩුනා නම් යම් දවසක ඔය හිතත් රාගක්ෂයේ, දේශක්ෂයේ, මෝහක්ෂයේ කියන ඒ දෙගොඩ තලන රුදුරු ගංගා තරණය කරලා දහසක් නයින් ප්‍රතිමන්ත වෙයි. පිංගතුනි, ඊට පස්සේ මේ ආරංචි යනවා අනෝජා බේ දේවියට. එතුමිය අහනවා, ඔබට මෙච්චර මුදලක් දෙන්න තර රජතුමා ඔබ කරපු දේ මොකක්ද? දේවියන් වහන්සේ, අපි මුකුත් කරේ නැහැ. අපි සැවැත් නුවර දැකපු දෙයක්, අපි අහපු දෙයක්, අපි පණිවිඩයක් රජතුමාගේ කණේ තිබ්බා. රජතුමා ඒකට පැහැදිලා මට මෙච්චර අපිට මෙච්චරක් දුන්නා, දීලා ඔබතුමීගෙන් තව ඉල්ලගෙන කියලා බෙන්න කියලා රන් පත දුන්නා. ඒකේ තියෙනවා අපි බෙන්න මේ ආර්ණේ ආරම්භය අබිනික්මං කරා. මෙයත් අහනවා, මොකද්ද මේ තියෙන්නේ? සැවැත් නුවර දෙමුරාමහිරි බුදුහාමුදුර වැඩ ඉන්නවා. බුද්ධ කියන වචනේ ඇහෙද්දිම හරි හුරු පුරුදු ගතියක් දෙන සසර පෙරු පාරමී දම් බල දම්බ බල ධර්ම බවට පත් වෙන්න යන්නේ. ඒ වචනේ හරි හුරු පුරුදුයි. ධර්ම රත්නේ, සංඝ රත්නේ ගැන ඒ විදිහටම කිව්වා. මෙයත් හිතනවා මමත් යන්න ඕනේ. හරියට ඔබ කෙනා පසුපස කෙනා වගේ. ඒකයි මං කිව්වේ ඔබ චරිත නිමෙන්න තියෙන ශාසනයක නිමෙමින් යන ගමනක. අපි එසේ නොවුනත් අපි ඒ මුනිවරුන් බවට තරම් පින් නැත්තෝ වුණත් මොකක්දෝ පිනක් තියෙනවා ඒ ගමනේ අඩියක් හරි ඉස්සරලා තියන්න මේ වෙලාවේ හේතු සැකස තියෙන නිසා. ඊට පස්සේ රාජ්‍යම දන් දෙනවා ඒ වෙලෙන්දන්ට. දීලා පිරිස පිටත් වෙද්දී අනෝජා දේවිය සමග අර දහසක් වූ පිරිසගේ බාරයව ටිකක් එකතු වෙනවා. දැන් 1000ක් නැවත යනවා. මේ කට්ටිය මුලින්ම යන්නේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ධර්ම රත්නේ, සංඝ රත්න හොයාගෙන ගියාට හිතේ තියෙන අදහසක් තමන්ගේ පිරිසයි ඒ ගිහින් ඉන්නේ. ඒ කට්ටිය දකින්නත් අබිනිෂ්ක්‍රමණය කරපු පිරිස දකින්නත් අදහසක් ඇති. මොකද තාම මහත්ය මැරිලා නැහැ. මේ මහත්තුරුත් හොයාගෙන තාම යන්නේ. සමාට මෙහෙත් වෙනවනේ එහෙම. පිංගුතුනි මේ කට්ටියත් මේ ඕග තුනම හම්බෙනවා. ආර වච්ඡා නදී අහුවෙනවා, නීල වාහින නදී අහුවෙනවා, චන්ද්‍ර භාග නදී අහුවෙනවා. ඒ කට්ටියත් ඒ විද්‍යරම අදිෂ්ඨාන තියලා ඒ ගංගා තුන, ඒ ඕග තුන තරණය කරලා ඉස්සරහට යදි දකින්න බුදුරජාණන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් අදිෂ්ඨානයක් තියෙනවා. අර ඉන්න පිරිස නොපෙනෙන්න. ඉන්න පිරිස නොපෙනෙන අදිෂ්ඨානයක් තියෙනවා. ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ සසර පුරුද්ද තියෙනවා. හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ නැති. භාග්‍යතුන් වහන්සේ අපිට මෙහෙම පණිවිඩයක් හම්බුණා. අපේ ස්වාමීවරු ඔබ වහන්සේ කරා පැමුණා කියලා අපට ආරංචියක් ආවා. ඒක ඇත්තද ස්වාමීනි? මුලින් විමසනේ පැණය. කෝ අපේ කට්ටිය? මේ තරුණ පිරිසක් පිඟුතුනේ. අවුරුදු 60ක් ගිය පිරිසකට ඕගයක් තරණය කරන්න අමාරුනේ. ඔයකින් ඈතර වෙන්නේ නේද අපි? එහෙම හිතුවොත් එහෙම. පිඟුතුනේ අහනවා කෝ අපේ පිරිස? බුදුරජාණන් වහන්සේ එය මුයින් නිවසා ධර්ම දේශනා කරන පටන් ගන්නවා. මේ කට්ටිය ධර්මයේ අවසානයේදී මේ දහස් දෙනත් දහස්සක් නයින් ප්‍රතිමණ්ඩ සෝතාපන්න ඵලයේ පිහිටනවා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් තියනවා දැන්. නොපෙනී හිටපු පිරිස පෙනෙන්න. ඒ ධර්ම දේශනාව අහගෙන හිටපු අර පිරිස අරහත් ඵලයේ පිහිටනවා. මේ කට්ටිය සෝතාපන්න ඵලයේ පිහිටනවා. ඊට පස්සේ දකින්නවා සෝතාපන්න දහස් දෙනා දකින්නවා තමන්ගේ පිරිස. එතන සඳහන් වෙනවා පින්වතුනි බුදුරජාන් වහන්සේ මධිෂ්ඨානයක් තිබ්බේ. මෙතන හරි වැදගත් තැනක්. ජටා මඩලු ගලවලා ඔටුනු බිම තියලා හිස මුඩු කරලා කසාවත් පොරවලා ඒ පිරිස පින්වතුනි පැවිද්දට පත් උනේ ඒහි බික්කු භාවයෙන් පැවිදි උනේ. ඒ දහස් දෙනා බුදුරණන් වහන්සේ පැවිදි කරේ ඒහි බික්කුපාද මේ ඔක්කොම මං හිතන්නේ මුල් අවුරුදු 20 තුල වුණ දේවල්. ඒහි බික්කුපායෙන් පැවිදුනේ තමන්ගේ පිරිස, තමන් ආදරය කරව පිරිස, තමන්ගේ ස්වාමියුරු ටික එහෙම දකිද්දි සමහර ඒ දර්ශන නම් ඒ කට්ටිය මුලින්ම දැක සමහර හිත කැළඹෙන්න තිබ්බා. හිත කැළඹුණා නම් දහසක් නයින් ප්‍රතිමාන්ට සෝතාපන්න ඵලයේ පිහිටන තිබ්බ අවස්ථාවේ ශන සම්පත්තිය මගහැරෙන්න තිබ්බා හිත වික්ෂිප්තුණු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් තියන මේ කටේ නොපෙනෙන්න කියලා. ඒ නිසා අදිෂ්ඨානයක් තියලා සෝතාපන්න ඵලයේ පත් වුණාට පස්සේ දැන් දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි. දැන් ඒ හිත කලඹවන්න බෑ. ඒ හිත සාසනයට විරුද්ධව නැගී සිටවන්න බෑ. ඒ හිත් පරම්පරාව සාසනයට විරුද්ධව වචන ක්‍රියාවෙන් යෙදෙන්නේ නෑ. ඒක සත්‍යයක් නිසා උන්වහන්සේ අදිෂ්ඨාන තියනවා. දැන් කාරණේ හරි. මේ හැම දෙනාම ඊට පස්සේ සවැත් නුරට ගිහිල්ලා මෙහෙණි ආරාමක පැවිදි වෙද්දී මේ දහහක් පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ දේවුරම් වෙහෙරට වඩිනවා. පිඟුතුනි පෙරමන් වැඩියේ තනියෙන් ආපහු වඩිනවා. දහසක් පිරිසක් එක්ක දහසක් නයින් ප්‍රතිමන්ද සෝතාපන්න ඵලෙ ඉක්මුවා. අරහත් ඵලෙට පත් වුණු පිරිසක් එක්ක මේ ශාසනය නම් කොච්චර ආශ්චර්යයිද? මේ ශාසනය කොච්චර අද්භූතයිද? මේ ශාසනය කොච්චර පිහිටක් තියනවද? වැඩලා දැන් මේ රහතන් වහන්සේ වැඩ ඉන්න ගමන් එක වචනයක් නිතරම කටින් කියවෙනවා. අහෝ සුඛං, අහෝ සුඛං. පුදුම සුවයක්නේ, පුදුම සැපක්නේ. මාර සැපයි කිය කී හිටපු ලෝකේ මිනිස්සුන්ට මාර සැප ගන්න හිටපු රජතුමා, මාර වසඟ හිටපු රජතුමා අහෝ සුඛං කියලා කියවෙනවා. හාමුදුරන්ට ඇහෙනවා මේක. පුදුම සැපයක්නේ, පුදුම සැපයක්නේ කියනවා. හිතනවා මේනම් රජකම් මතක් වෙලා තමා. බුදුහාමුදුරුවෝ කියන කියනවා භාග්‍යතුන් වහන්සේ අන්න රජකම් මතක් වෙලාද කොහෙද? අහෝ සුඛං කී කී ඉන්නවල දැන් බුදුහාමුදුරුවෝ දන්නවනේ එන්න කියලා කියනවා. ඇත්තද ඔබ වහන්සේ මේ අහෝ සුඛං අහෝ සුඛං කියලා කියනවා කියන්නේ? එහෙමයි ස්වාමීනි, සත්‍යයක්. උන්වහන්සේ සීහනාදයක් කරනවා. සීහනාද කරේ සාරිපුත්තයන් වහන්සේටක් නෙමෙයි. මුනි ස්වභාවයට පත් වුණා නම් යම් මුනිවරයන් වහන්සේ නමක් මුහුදු ජලයේ සියලුම ජලයේ ලුණු රසයෙන් යුක්තයි නම් සියලුම අරහත් ස්වභාවයට පත්වන චිත්ත ස්වභාවයන් එකම රසයෙන් යුක්තයි, අරහත් ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් ඒ අරහතුන් වහන්සේ නමක් යම් ප්‍රකාශයක් කරනවද, එය සීහනාදයක්ම තමයි හේතුව. එය අවිද්‍යා භූමිය ඉක්මොල ඉවරයි. එය ජාතිය නසල ඉවරයි. ජාතිය නසල අවිද්‍යා භූමිය ඉක්මවපු යම් ප්‍රකාශයක් ඇද්දේ සීහනාදයක්මයි හේතුව. එය මේ ලෝකය ඉක්මවපු අවස්ථාවක්. ඒ ස්වභාවය නිවන ස්පර්ශ කළ අවස්ථාවක්. හෙවත් අනන්ත සසරක් කරගන්න බැරුණ ස්වභාවයකට ඒ සිත පත් වුණ අවස්ථාවක්. නැවත සසර නොවැටෙන අවස්ථාවක්. මුන්වහන්සේ සීහනාදයක් කරනවා. භාග්‍යතුන් වහන්සේ ඇත්තක්. මම රජෙක් වෙලා ඉන්න කාලේ මම පුදුම බයකින් හිටියේ. මම මෙච්චර සේනාවක් තියන් හිටියේ. නමුත් අද ඒ සේනාව මල් ළඟ නැහැ. ඒ කඩු කිනිසි මල් ළඟ නැහැ. ඒ භය අද මල් ළඟ නැහැ. මම අභය වුණා. මම සියලු බයෙන් නිදහස් වුණා. සැපයක් කියලා ආස්වාදයක් කියලා හොයන් ගියේ ලෝකෙන් මම නිදහස් වෙලා පරම සැපයට පත් වුණා. මම නිවන්සුවේට පත් වුණා. සීහනාදයක් කරනවා. ඒ වෙලාවේ දැනගන්නවා සියලුම ස්වාමීන් වහන්සේලා මුණසේ අරහත්ත්වයට පත් වෙලා කියලා. ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේ ධම්ම පීති සුඛං සේති කියන ගාතාව උදාණයක් වශයෙන් පහළ කරන්නේ. පිංගතුනි, අනන්ත බුදුගුණ සත්‍යක්මයි. මට අන්න එතෙන්නයි එන්න ඕනකම තිබ්බේ. ඒ වගේම තමයි වචන කියලා කියන්නේ වචන පද වලින් ඔබ ආද දෙයක් හුරු පුරුදු කරත් ඔය හිතට එය අවබෝධයක් බවට පත් නොවන තාක්කල් ඒ හැම හුරුදු පුරුදු කරන ඒ වඩන හැම කර්මස්ථානයක්ම ඒ හැම ක්‍රියාවේ හැම දෙයක්ම පුණ්‍ය ශක්තියක් බවට එක් වෙලා මේ විශ්වය එකතු වෙනවා. ඒක කර්මජලණකින් තැම්පත් වෙනවා. ඒ කුසලයක් බවට පත් වෙන්න නම් ඒ අවබෝධ කරලා තියෙන්න ඕන. නමුත් ඔබ සසරේ කරපු දෙයක් මත නම් නැවත මේ ශාසනය හම්බුනේ ඒ වචන හුරු පුරුදු වචන උනේ. මම මේ කියන්නේ යන්නේ බුද්ධ කියන වචනේ කොච්චර බලයිද කියලා. පිංගුතුනි, ඒ කතාව එසේ වුණත් එහි කොච්චරක් රස ආස්වාදය තිබ්බත් එහි පරම ගැඹිර සත්‍යක් තියෙනවා. එනම් මේ ශාසනය උතුම් වූ ධර්ම රත්නය, සංඝ රත්නය, බුද්ධ රත්නය සත්‍යක්මයි. එනම් නත්ති මේ සරණං අඤ්ඤම්මයි. බුද්ධෝ මේ ධම්මෝ මේ සංඝෝ මේ සරණං වරන් විතරයි. රජ සිටු නෙමේ මේ කෝටි ලක්ෂේ සියල්ලන්ටම. පිංගුතුනි, සමහර දවස්වල සමහර දරු වෙනවා පැවිදි වෙන්න මේ ළඟ ළඟුන දේවල්. සමහර එන්නේ ගෙවල් වලට හොරෙන්. පිංගුතුනි, සමහරලාට සමහර වෙලාවට කාලයක් බණහවු කාලයක් ධර්මයේ හැසුරුන පිරිස්. ඒකයි මම කියන්නේ මේ වෙලාව කියන්නේ විශ්වය හොඳටම සැකසෙන වෙලාව. පිංගුතුනි, 2040 50 60 වෙද්දී ගොඩක් මේක තව ලස්සන වෙයි. රූප නෙමේ හිත සුන්දර වෙයි. මුනි ස්වභාවයට බත් වුණ පිරිස් මේ බොල් පොලොව මත අකම්පිත හිත් වලින් පාතබල ඇවිදී සක්මන් කරයි. ආන් ඒකට මේ පොලොව මේ විදි සැකසෙමින් තියෙන්නේ කියලා අපට හිතෙනවා. ඒක අපට හිතෙන දෙයක්. එහෙනම් විවේචන තියෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ ඔබට බාරයි. හිතෙන දෙයක් කියන්න පුළුවන්නේ එය රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය වෙන පැත්තට අදාළයි නම්. පිටුනි, සමහරලාට ආවට පස්සේ අපිට හිතනවා ඉන්න නම් බැරි වෙයි, යන්න වෙයි කියලා සමහරලාට. මොකද මහා රැලි ගහන්න පටන් ගන්නවා. සුලි කුණාටු උණක් ගහන්න පටන් ගන්නවා. ඕගයන් දෙගොඩ තලා යන්න පටන් ගන්නවා. බල ධර්ම බවට පත් වෙන්න තියෙන දේවල් මාර ධර්ම ක්‍රියාත්මකගෙන පටන් ගන්නවා. අපි සමහරට කියනවා ඒ සමහර දරුවන්ට, පුතේ ඔයා මෙච්චර කාලයක් මේ දහම් වෙනුවෙන් කැපුණ එක සත්‍යක්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බුද්ධත්වයට පත්ුණ එක සත්‍යක්. ඒක කෝටි ලක්ෂයක් සක්වලට එහා ගිය මේ ලෝකේ දෙන පරම සත්‍යයක්. එහෙනම් අනන්ත වූ බුදු ගුණය තුල තියෙන සත්‍ය පුතේ බුදු ගුණ කියලා අදිස්ථාන තියන්න බුදු ගුණ කියේ අදිස්ථාන තියන්න තමන්ට මේ ගමන යන්න තමන්ට මේ තැන ඉන්න ආර්ය භූමියේ හික්මෙන්න බාධක දුර වෙන්න කියලා අපි වලට කියන පුතේ හදවතින්ම තියන්න අවංකවම තියන්න වංචාවෙන් නම් තියන්න එපා මොකද අපේ දේවල් අපේ ශක්තියින් මුකුත් නැහැනේ අපිත් මේ බොහෝම යන්තම් ගැට ගහගෙන යන්නේ හැබැයි මේ ලෝකේ සත්‍යයක් තියෙනවා මේ ලෝකේ පරම සාධාරණ සත්‍යයක් තියෙනවා ඒ බොරු නෙමෙයි ඒ ශක්තියින් තියෙනවා ඒ ශක්තියින් බොරු නෙමෙයි ඒ ශක්තියින් රකින්න බිහිවුන පිරිසක් ඉන්නවා ඒක බොරු නෙමෙයි පිංගුතුනි මහා ගෝර නාඩු වගේ එන රැලි වෙරළ සිපගෙන ඒ ශාසනයට තිබ්බ පාසටහන් නැවත ආපස්සට නොයන විදියට මකලා ඒ රැලි නිමිල යනවා ආශ්චර්යයි අද්භූතයි අනන්ත බුදුගුණ සත්‍යක්මයි මේ වෙලාවේ ශාසනයේ බල නැගෙන මොහොත ඔබට යම් මොහොතක හිතට බයක් ශක්තියක් ආවොත් ඒක බුදුරජාණන් වහන්සේත් කිව්වා ඒක සත්‍යක්මයි පිඳුනේ ඒ දරුවන්ට මේ ශාසනයේ පිහිටන ශක්තිය හම්බුණා පෞල් පිටින් අකමැති වුණ මිනිස්සුන්ගේ පෞල් පිටින් කැමති වෙනවා සමහර එක්කෙනෙක් අකමැති නමුත් පක්ෂ විපක්ෂ හැමෝම කැමති මොකද්ද මේ ආශ්චර්ය බණ අහලා නෙමෙයි මෙල්ල වෙනවා පුරිස ධම්ම සාරති දමණය කරන්නන් අතර අග්‍ර හිත් දමණය කරන්න අතර අග්‍ර යමාමයනී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා සත්‍යක්මයි ආන්ගේ සත්‍යයේ බල පිහිටලා යමෙක් මේ ශාසනයේ නිමෙන් අදිෂ්ඨාන කරා නම් බාධක දුරු වේවා අදිෂ්ඨාන කරා නම් ඒ සත්‍ය බව අපිට යම් යම් අවස්ථාවල ඇස් පනා පිට ඔප්පු වෙනවා පිඟුතුනේ එහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් ආරාමයේ ෆුල් 30 මයිනස් දරුවෝ ගන්න ඉඩ නැහැ ෆුල් 80 මනස් දරුවද 9 දිනක්ද 8 දිනක්ද එහා පැත්තේ අන්තිම මෙඩිකල් ඉන්ටර්වියු එක යනවා ඊට පස්සේ 80 මනස් එකත් ෆුල් හැමදාම තියෙන වක්කඩක් තිබ්බා වහගන්න බැරි වුණ ඒ වක්කඩත් වැහෙන්න යන්නේ 18 plus එකත් ෆුල් ඒ නිසා අපි මේ දවස්වල ලොකු අර්බුදයකට මුහුණ දෙලා ඉන්නවා ඉඩකෝ කියලා එන කවුරුත් යන්නේ අනගාය කරාම ඉඩ තියෙනවා තාම අලුතෙන් හැදුවනේ දැන් අපි ලොකු අර්බුදයක අපේ නායක ස්වාමීන්ලා කතා කරනවා කෝ ඉඩ දැන් කියලා පිංගතුනේ ඒකයි අඩිපාරක් තියලා ඔවගෙට බහින් නැද්දි මහා රැල්ලක් ගහලා ඉවරලා උඩට ගොඩට තල්ලු කරන්න පුළුවන් හැබැයි මහා රැලි නංගගෙන මහා ගෝසා කරගෙන අඩි ගණන් හප්පගෙන පෙරලගෙන එන රැල්ල වෙරළට එන්නේ වෙරළ සිප ගන්න නම් මුහුදට බහින් යන කෙනා ගොඩ ගහන්නේ ඕගේට බහිනන කෙනා ගොඩ ගහන්නේ ඒ ගොඩ ගහන්නේ නැති එකම එක දෙයක් තියෙනකට හේතුව අනන්ත බුදු ගුණේ බල ඒ සත්‍ය ඒකයි ඒ කතාව අපිට අහද්දී එදා ඕගයන් තරණය කරා නම් බුද්ධ කියන වචනේ අහලා අද බුද්ධ කියන වචනේ යම් මාත්‍රයක් හෝ අර්ථ අවබෝධයෙන් අවබෝධයක් ඇතුව කෙනෙක් අඩියක් තිබ්බොත් මේ ඕගේ ඇතුළට ඒ සත්‍යක්‍රියාවක් මත පිහිටලා ගියොත් ඒ හදවතට අවංකව ගන්න තීරණයක් මත නම් යන්නේ ඒ පාසටහන් වලින් බහින්න හදන ඒ මාර්ගය නැවත ආපස්සට ගොඩ නොගසાવી ඒ නිසා ශාසනය නැගින කාලේ ඒ නිසා ඉස්සර වගේ දෙමේ දැන් ගොඩක් එන පිරිස යන්නේව නැති මට්ටම ඉස්සර අපි ඒ කාලේ නම් කියන්නේ මුල් කාලේ අපි පැවිදෙන්න අප මුල්ම කාලේ අපි පුතාලට කියනවා ඒ මහත්තුරුන්ට කියනවා මහත්යෝ 10 දිනක් ආවොත් 5 දිනක්වත් යන්න ඕනේ හතර පස් දිනක්වත් යන්න ඕනේ. හය දිනක් පස් හය දිනක් පැවිදි වෙන්න ඕනේ. එක්කෙනෙක්වත් සිවුරු අරින්න ඕනේ. එතකොට තමයි ස්පිරිට් එක ඉතුරු වෙන්නේ කියලා. කොරෝනා වලින් පස්සේ ඒක වෙනස් වුණා. එහෙනම් කොරෝනාව කියලා කියන්නේ ලෝකෙට කොරෝනාවක් වුණාට සාසනයට මිනිස්සු චෙක් මේට් උන එක තැනක්. මේ ලෝකේ සියලුම සත්‍යයන් සියලුම වාදයන් සියලුම දෙවිවරු අවිබෝවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය හේතුඵල ධර්මතාවයේ ලෝකෙ ඉස්මතුන තැනක්. ඒ නිසා ඒ වෙනස අපි දකිනවා කොරෝනා කාලෙන් පස්සේ. කොරෝනා මුල් බැජ් එකෙන් පස්සේ ගත්ත ගොඩක් පිරිස් දැන් යන්නේ. පින් ඇත්තෝ පැමිණෙන කාලේ නිමෙන්න හැදෙන කාලේ ඒකට හේතුවක් තියෙනවා. මේ විශ්වය සකසන්න බෑ අවිද්‍යා සහගත හිත්වලට. මේ විශ්වය සැකසෙන්නේ එකමික ස්වභාවයක් යටතේ. ඒ තමා සබා දහමට අනුගත වුණ පිරිසක් මේ ධර්මාබෝධයට පත් වෙන්න වෙරදරනවා නම් ආන් ඒ ස්වභාවයට මේ විශ්වය සැකසෙනවා. සාසන බල නැගෙනවා. ආන් ඒ සාසන බල නැගෙන්න ඔය හැම හිතක්ම ඔබ මේ වෙලාවේ ඉඳන් ඉන්න ඔය ඔබ පවා දායකයි. ඒ නිසා සාසනේ නැවත පුබුදුවාලීමේ හෙවත් සාසනේ නැවත බල ගැන්වෙන වැඩපිළිවෙලේ මුනිවරුන් බිහිවෙන යුගයක තමා ඒ මුනිවරුන්ට අවශ්‍ය ශක්තිය තමා මේ වෙලාවෙත් ඔය හිත්වල ජනිත වෙලා තියෙන්නේ. එහෙනම් ඔබ දැන හෝ නොදැන මේ වෙලාවේ ඔය හිත්වලින් නැගෙන ශක්තිය එක්කල කැටිලා පිහිටන්නේ ආන්ගේ මුනිවරුන් බිහිවෙන අවශ්‍ය පරිසර සකසන්. ඒක හොඳට තේරෙනවා. මෙච්චර පිරිසක් සිල් වඩන හිඳයි, මෙච්චර පිරිසක් සීලයක හික්මිලා ඉන්න පිරිසයි නිසයි, මෙච්චර පිරිසක් වීරවීරිය කරන නිසයි ඒ ශක්තියින් නැවත එක්කල කැටිලා පිහිටලා ඒ ගහන මහා රැලි වෙරළ සිපගෙන ඒ ඕගේ ඒ මහා සයුරට දම් සයුරට බහින්න හදන පිරිස්ව නැවත සුනාමියක්සේ එළියට නොගසා ඒ රැල්ල විසින්ම සාගරයට අරන් යන්නේ. එහෙනම් ඒ යන පිරිස් නැවත ආපහු අඩි තියලා වෙරළ දිගේ ආපහු යන්නේ නැහැ. ඒකට ඔබ මේ දරණ ඔබේ මේ වීරිය හැම අංශුවක්ම ඒට හේතුවක්. එහෙනම් ඔබ ඔය ඉඳගෙන නිවන් දකින්න උත්සාහ කරනවා විතරක් නෙමෙයි පිංගතුනි, ඔබ ඔය හිත නිවන් දකින්න උත්සාහ කරනවා විතරක් නෙමෙයි, ඔය ඔබ 5000ක් බල පිහිටපු ශාසනය නැවත බල පිහිටවන්න ඔබ නොදැනුවත්වම ඔය ශක්තිය සපේන මොහොතක්. ඒ බල පිහිටන ශාසනය ඇතුලේ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වෙන්නම අවශ්‍ය පරිසරය සකසන මොහොතක්. කෝටි ලක්ෂයක් වලේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ මනුසත් සැලේ මිනිස්සු ලෝකයේ මත දිගහැරෙද්දී ආන් ඒ කල්යාණ මිත්‍රයන්ගේ භූමියට අවශ්‍ය ශක්තිය ඉන්ධනයේ සපයලා ආන් ඒ කල්යාණ මිත්‍රයන්ට මිත්‍රත්වයේ සපේන මොහොතක්. ආන් ඒ ශක්තිය තුලේ ඔය හිත් සතන් තුල මම කියන ස්වභාවයේ දියවෙන්න ඒ සියලුම ශක්තියින් දෙක්වෙන බව මේ විශ්ව මේ විශ්වයටම රහසක් නෙමේ. ඒ එසේම වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. පිංගතුනේ අම්මෙක් දරුවෝ හදන්නේ රජ කරන්න උනාට ඔබ නිවන් දකින්න හදන්නේ මුනිවරු බිහි කරන්න. එහෙනම් ඔබ තනියෙන් නිවන් දකින්නව නෙමේ, ඔබ තව පිරිසක් නිවන් දක්වන්න ඔය ශක්තිය සපයනවා. එහෙනම් ඔබේ ආර්ය උපවාද සියල්ලක්ම ඒ ශක්තියෙන් තුලින් දුර වෙයි. හිත තියලා බල පිහිටවන්න ඔබට මේ ශාසනය පිහිටතියි. බල පිහිටන ශාසනය දකින්න ක්‍රම තුනක් තියෙනවා. ඔබ අහලා ඇති පිංගතුනේ, මේ කරන කියන හැම දෙයක්ම එයාගෙම තමයි. පුළුවන් තරම් භාවනාව බණ භාවනා කරගන්න, පංච විමුක්තායතන හිත පිහිටවන්න, පංච විමුක්තායතන ක්‍රියාත්මක වෙන්න. අනිවාර්යෙන් මේ ফুল ටයිම් ඉන්න පිරිස්, হাফ ටයිම් ඉන්න පිරිස් වැලුමලු ආශ්‍රය කරන්න, වැලුමලු බණ භාවනා කරන්න. ඒක හරිය වටිනවා. හේතුව ඔබේ රණභූමියට ඔබ අඩිය නොතියා ඔය හිත දමණය කරන්න කොහොමද? රණභූමියේ තියෙන එක එක භූමියක් භූමිය අතර තව තැන් විශේෂ තැන් තියෙනවා. ඒකක් තමයි වැලිමලුව කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා ඒවට වඩින් ඒවට යන්න ඒක කරගන්න. ඉතින් මේ ඉන්න පිරිසරත් අපි හිතනවා එසේ එන ශක්තිය දරි ලැබෙයි කියලා අනාගතයේදී. ඒවා තේරෙනවා. ඔබට ඇති ඔබට වැලිමලුවට ගිහාම බණ භාවනා කරන ඉඳගද්දී ඔබ දයම් දහම් මානසිකව හිත එක් කරගද්දී ලොකු ශක්තියක් දැනෙන්න ඇති. මොකද හේතුව හැමෝම එක අරමුණක පිර නිවන කියන දේ බින්දු මාත්‍ර කර අවබෝධයෙන් තමයි කරන්න පටන් ගන්නෙ. ඒව මාස්ටර් කරන්න, ඒව එක්ස්පීරියන්ස් කරන්න. වැලිමලුව ගිහින් නිදියන්න එපා. නිදි ගිරන්න එපා. බත් මත යවන්න වැලිමලුව ගිහින් ඉඳ ගන්න එපා. දනිස් කැඩලා ගියත් කවන්න හොඳට ඉඳගෙන භාවනා කරන්න උත්සාහ කරන්න. භාවනා කරන කියන්නේ භාවිතා කරන්න. භාවිතා කරනවා කියන්නේ කෙලෙස් වලට පහර දෙන්න පටන් ගන්න. වචන පදත් එක්ක නෙමෙයි. කවද්ද ඉඳන් හිටියේ? පුටුවල ඉඳන් හිටියට භාවනා කියන ගත්ත එකවද සසරේ. ඒ නිසා දහම කියන තැනදි පිංගුතුනි අපි අහලා තියෙනවා, අපි දන්නවා, බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යුක්ති බාර විභංගයේ මට මතක විදිහට දහමක් තුන් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ තමයි ධර්මයට බහා බලන්න ඕන. ඔබ බණ භාවනා කරනවා නම් ඔබ දහම් මනසිකාර කරන ධර්මයට බහා බලන්න ඕන. සූත්‍රයට බහා බලන්න ඕන. විනයට සසඳන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? ධර්මයට බහා බලනවා. පටිසමුපාදයට බහා බලන්න ඕන. මේ දුක හැදෙන වැඩපිළිවෙල දකින්න ඕන. වචන පද කියනෝ නෙමෙයි. වචන පද කියලත් බණ භාවනා කරන්න පුළුවන්. අවිද්‍යාව හේවත් මේ වෙන් කරගන්න පුළුවන් කියලා ගත්ත මුලා දෘෂ්ටියම ප්‍රශ්නයක් වශයෙන් දකින්න ඕනේ. පටිසමුපාදේ ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. අන්තිම 11 මහා ගින්නෙන් අවසන් වෙන්නේ ඒක තමයි අපේ උරුමේ. සසර යන ලෝක සත්‍ය උරුමේ 11 මහා ගින්න. අන්තිමටම දුක්ඛ කන්දස සමුදය හෝති. සමුදය කරන්නේම දුක. හිතක් ගානේ සමුදේ කරන්නේ මොකද්ද? දුක. එහෙනම් ධර්මයට බහා බලන්න ඕන. පටිසමුපා ධර්මයට ගැලපෙන්න ඕන ඔබ මේ ඔබ ඔබ කරන මානසිකාරය. 11 මහා ගින්න පැත්තෙන් හරි, ಜಾති මානසිකාරයකින් හරි, අවිද්‍යාව හේවත් මේ වෙන් කරගන්න බැරි සබහයෙන් හරි ඔබ මේ මානසිකාරය එකතු වෙන්න ඕන. ඒ වගේම තමයි සූත්‍රයට බහා බලන්න ඕන. සූත්‍රය කියලා කියන්නේ මොකද? චතුරාර්ය සත්‍ය, දුක්ඛ සමුදය නිරෝධ මග්ග. අන්න දුක්ඛාර්ය සත්‍ය ට ගැලපෙනවා නම් අන්න විනයට සැසඳෙනවා. ධර්මයට බහා බලද්දී, සූත්‍රයට බහා බලද්දී ඒක විනයට සැසඳෙනවා. විනය කියන්නේ මොකද්ද? මෙතෙක් වෙලා තියෙන විනය මොකද්ද? විනය වින කෙටලා තියෙන මොනවත් එක්කද? රාගය විනය වෙන්න ඕන, ද්වේෂය විනය වෙන්න ඕන, මෝහ විනය වෙන්න ඕන. විනය කියන්නේ ඒක. ඔබ යම් ධම්මක් මනසිකාරණය කරන මොහොතක ධර්මයට සූත්‍රයට බහා බලන එක, ඒ වගේම තමයි විනයට සැසඳෙන්න ඕන. එහෙනම් ඔය හිතේ යම් ශක්තියක් නගනවා නම්, දහම් මානසිකාරයක් කරනවා නම්, ආන් ඒ හැම මොහොතක්ම රාග විනය වෙන මොහොතක්, ද්වේෂ විනය වෙන මොහොතක්, මෝහ විනය වෙන මොහොතක්. රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය වෙන්න නම් මොකක්ද මේ ධර්මය කියලා තේරෙන්න ඕන. ඒ තේරෙන එකත් මුලින් ලේසි නෑ පිංගුතුනි. මුලින්ම අදාහගන්න වෙනවා. භක්ති මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් රිතේ පිහිටන්න වෙනවා. ඒක උපමාවක් කියන බුදුරජාණන් වහන්සේ මේ විදිහට. පින්වත් මහණෙනි, රා බොන්න ගිජුඩ මිනිස්සෙක් ආන්ගේ රා සුවඳට ආන්ගේ රා වල තියෙන ආශ්වාදය දැකලා රා බොන්න හදද්දී ඒ රා වලට විස මිශ්‍ර වුණ බව දැක්ක යම් මිත්‍රයෙක් ඇවිල්ලා කියනවා, මිත්‍රය ඕක බොන්න එපා, ඕකේ සුවඳ ඔය විදිහටම තියෙනවා, ඕකේ ගන්ධය ඔය විදිහටම තියෙනවා, ආශ්වාදයේ ඔය විදිහම තියෙනවා. නමුත් මේ කියන දේ විශ්වාස කරන්න, මේ කියන දේ අදහන්න, මේ කියන දේ අදහලා ඉවර වෙලා ඕක නොබී වෙන දෙයකින් ඔබ සන්තරපණය වෙන්න හේතුව ඕක ඔබ බිව්වොත් මේ කියන දේ නාහා. ඔබ ඔය ආශ්වාදයට අහු වුණොත් ඔය මේ කියන දේ නාහා. එක්කෝ මරණය හෝ මරණයට ආසන්න දුකකට පත් වෙන එක සත්‍යයක් නිසා බොන්න එපා කියලා. ආන් එතකොට බුදුහාමෝ දේශනා කරනවා නුවණැත්තෝ ඒ අහලා ඒ නොබී ඉන්නවා කියලා. ඒ වගේ බුදුරණා දේශනා කරනවා යම් කෙනෙක් මේ ආශ්වාදයන්ගේ තියෙන ආදීනව ස්වභාවය, මේ ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය කියද්දී, මේ රාගදේශ මෝහයන්ගේ ඇත්ත ස්වභාවය කියද්දී, එය මුලින්ම අදහගෙන හරි කන් යොමා හිටියොත්, භක්ති මාත්‍රය ප්‍රේම මාත්‍රය කර තියන කන් යොමා සිටියොත්, ඒ කෙනාට මරණාසන්න අත්දැකීමට හෝ මරණයෙන් බේරෙන්න පුළුවන් වෙනවා කියලා. සමහරවිට ඔබට පින්වතුනි, ඔබට මම මෙහෙම ඇහුවොත් එහෙම, සැපේ දුක දකින්නද ලේසි, දුකේ හුල දකින්න ලේසි, නැත්නම් දුකේ හුල දකින්නත් කොච්චර අමාරුද? දැන් සැපක් එන වෙලාවට දුකක් වගේ දකින්න හිතෙනවද? දැන් නැත්නම් සැපක් බවවත් දන්නේ නේද ගොඩක් වෙලාවට? ඒකයි ආශ්වාදේ ආශ්වාදී ගමන කියන්නේ. ලෝක සත්‍යයට මේක කියද්දී විශ්වාස කරන්නේ නැහැ. ඇයි? පුදුම සැපයිනේ. මේ හැමදේමත් තියෙනවා, හැමදේමත් ඉදි මොකද්ද මේ දුකක් වශයෙන්? ඇයි දුකක් වශයෙන් බලන්න ඕන? හිතෙන්නේ නැද්ද එහෙම? දැන් මම මෙහෙම ඇහුවොත්, ඔබ කැමැතිම දේ ඔබට ලැබුණ මොහොතට ඇයි දුකක් වශයෙන් බලන්නේ? දැන් ඔබ කැමතින එකට ඇයි බලෙන් දුකක් වශයෙන් දකින්න ඕන ඒක? දැන් ඔබ කැමැතිම දෙයක් ඔබට ලැබෙනවා, ඉතින් ඇයි දුකක් වශයෙන් දකින්න ඕන? ඇයි ඇයි දුකක් වශයෙන් බලන්න ඕන? කැමැතිම දේ හම්බෙලා ඇයි දුකක් වශයෙන් බලන්න ඕන? ඉතින් කැමති දෙයක් නේ හම්බෙලා තියෙන්නේ. ඉතින් අපි කියනවා, ඉතින් ආශාවදී නම් ආදීනව තියනවා, ඉතින් මේක පිළිම නිදහස වන. හරි, ඒ පස්සේ දැන් මේ මොහොතේ ආශාවදී තියනවනේ. ඉතින් ඇයි බලන්න ඕන? එහෙනම් ඔය බලන්නේ ඇත්තටම අවබෝධයෙන්ද නැත්නම් මේ අදහගෙන නේද යන්නේ? මොකද ආශ්වාදයට අහු වෙන එක, ආශ්වාද මාන නතුන එක නවත්තන්න බෑනේ අවිද්‍යාසක හිතට. හෙවත් මේ දෙයක් වෙන් වෙලා හැඟුණාට පස්සේ ඒ දේවල් ආශ්වාදයි සැපයි සාරකලා හිතට හිත දරන එක, හිත දරා ගන්න ස්වභාවය නවත්ත ගන්න බෑනේ. ඒකේ නිදහස් වෙන්න බෑනේ ලේසියකට. ඉතින් ඒකනේ පිංගුතුනි, ඔබ හොඳට බලන්නකො, ඔබ සැපේදිද මගවඩන්නේ, දුකේදිද මගවඩන්නේ කියලා. දුකේදිත් මගවන්නේ කොච්චර අමාරුද කියතන්නේ. තමන්ගේ තම තමන්ගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීමකට දාලා බලන්න එක. මගක් වඩන්න හිතෙන්නේ මොන වෙලාවටද කියලා. ආයක තමන් ගන්න. ඇයි සැපේදී මග වඩන්න ඕනේ? ඉතින් සැපයි නේ මොහොතට. හරි, ඉතින් අපේ හාමුදුරනේ, ඉතින් ඒ සැප හම්බුනේ පිළීම නිදහස් වීමෙන්නේ. අපේ අපමුණ ඒක හැංගෙනවනේ. හරි, දැන් හැංගෙන්නේ සැපයි කියලානේ මේ වෙලාවේ. ඉතින් ඇයි එහෙනම් බලන්න ඕනේ? එහෙනම් ඇත්තටම ඔය දකින්න, ඇත්තටම දකින්න ධර්මාභෝධ නැත්නම් කියලා තියෙන හින්දාද? කියලා තියෙන හින්දාත් ඒක දකින්න කොච්චර අමතක වෙනවද නේද? ලේසිද බලන්න? කවුරු හරි ප්‍රශංසාවක් කරනවා, දැන් අනිච්ච වැඩේයිද? කවුරු හරි බනිනවා, මුලින් වැඩෙන්නේ මොකද්ද? අනිච්චද නිච්චද? ඇයි මට බනින්නේ? ඇයි මට මෙහෙම කියන්නේ? ඊට පස්සේ ඉතින් යණේන මන් නැති ඉඳන් මෙතනව නෑ, ඉතින් අනිච්චයිනේ. නෑ ඉතින් මේක දුකයිනේ. නෑ ඉතින් මේ හැංගෙනවනේ. ඇයි ඒ හිත රවට්ට ගන්න හැම කරන්නේ? මේකයි මේ අදහගෙන තාම යන්නේ. ඒකයි සද්දා මාත්‍රය ප්‍රේම මාත්‍රය නැතුව මේ ගමන පටන් ගන්න බෑ. ඒක බුදුහාම දේශනා කරන්නේ. ඔය කො කියන සම්මස්න සූත්‍රය මට මතක විදියට. උනා දේශනා කරනවා. අර කෙනා අර රාවල විස තියෙන බව එයාට ඒ සුවඳ දැනෙද්දි ඉහව යන ඉන්න බෑ. ඒ ආස්වාදයට එයා බැඳිලා ඉන්නේ. ඒක එයාට බොන්නමයි හිතෙන්නේ. නමුත් කියනවා, ඔය ආස්වාදයේ තිබ්බට, ඔය ගන්ධයේ තිබ්බට, ඔය රසයේ ඔහොම්මම තියෙන බින්දුවක්වත් නැහැ. ප්‍රශ්නයක් නැහැ. බොද්ධි දැනෙන්නෙත් නැහැ. හැබැයි බීවොත්. ඒ කියන්නේ මේ බය කරනව නෙමෙයි. සත්‍යයක් කියන්නේ. බය කරන්න ඕනේ බොරුවක් කියන්නේ. දැන් ඒ කතාවන කෙනෙකුට කියන්න පුළුවන්, ඉතින් ඔය බය කරනවනේ, සාසනය ගැන බය කරනවනේ. බය කරනව නම් කරන්න ඕන එතන වහ නැති බව දැනගෙන වහ කියලා කියලා බය කරන එක. දැන් මේ අර විදිහට කියන්නේ ඇයි ඇත්ත දැකපු කෙනා මේ සත්‍ය දැක්ක කෙනා මහා අනුකම්පාවෙන් මේ කියන්නේ ඇයි මේක ගිබියුවොත් මේ රස තිබ්බට මේ පැහැය තිබ්බට මේ සුවඳ තිබ්බට මේක ආශාද වගේ දැනුට ඇත්තට මේක ආශාද කියලා හිතන් හිටියට මේක බිව්වොත් එක්කෝ මැරෙනවා නැත්නම් මරණාසන දුකට පත් වෙනවා. ඒක දැක්ක කෙනා තමයි මේ කියන්නේ. එහෙනම් දැක්කේ නැති කෙනා මුලින්ම මොකද්ද කරන්න ඕනේ? ඒ කියන දේ පොඩ්ඩක් කන් යොමා අහන්න ඕන. දස්සනස්ස විසුද්ධියා වෙන්න නම් දහම් දර්ශනෙන් මේක සර් වෙන්න නම් කන් යොමා අහන්න ඕන. ඒකයි ඇහෙනවා කියන එක වෙන්නේ පිංගුතුනි. ඇහෙන බව හේවත් මේ ක්‍රියාවලියක් බව තේරෙන අවබෝධ වුණාට පස්සේ එතකන් කරන කෙනෙක් ඉන්නේ. දැන් ඔබ ආවේ බණ අහන්නද බණ ඇහෙන්නද? දැන් මේ බණ අහන ඕනේද? මම අහන්න හිතාගෙන ඉන්නේ. ඒකයි ජාතියෙන් තමයි ජාති නිරෝධ වෙන්නේ. ජාති නැත්නම් ජාති නිරෝධ වෙන දෙයක් නැහැ නේ. දුකෙන් තමයි නිදහස වෙන. දුක නැත්නම් නිදහස වෙන දෙයක් නැහැ නේ. එතකොට එහෙනම් මුලින්ම මේක අදාහ ගන්න තියෙනවා. ඒ නිසා මේ කියන එක විශ්වාස කරද්දී අන්න විනයට සැහැඳෙන බව තීරණා. මොකද්ද විනේ? රාග විනේ වෙනවා, දේශ මොහ විනේ වෙනවා. දැන් තමන්ගේ රාගයේ දේශයේ මොහේ ටික ටික අඩු වෙන්න පටන් ගන්න තියෙනවා. අන්න එහෙනම් මේක අදාහගෙන දැන් යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ධම්ම දේශනාවට පස්සේ මුලින්ම බණ කියන්න පටන් ගත්තේ නැහැ. උන්වහන්සේ දේශනා කළ මුලින්ම දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීන, නෙක්ඛම්මේ ආනිසංස, ඕකත් කිල්ල තමයි නිවනම දේශනා කරේ. දාන කතා, සීල කතා මොකද්ද මේ කියන්නේ? මේ දන් දුන්නොත් මෙහෙමයි, සිල් රැක්කොත් මෙහෙමයි. නෙක්ඛම්මේ ආනිසංස කියනවා. දාන කතා සීල සග්ග කතා ස්වර්ගය ගැන කියනවා. ස්වර්ගය කියලා කියන්නේ මේ දෙවියන් වහන්සේලා නෙමෙයි. මෙහෙම දේවල් ගැන කියනවා. කියලා තමයි උන්ව සම්දිර දේශනා කරන්නේ. එහෙනම් එයාගේ හිත සකස් කරනවා. ඒක හොඳට ඔබේ ජීවිතෙන් පැහැදිලිනේ පිංගුතුනි. හිතන්නකෝ මුලින්ම මුගේ කවුරුද දොස් කියපුවාන් හිතෙන්නේ මොකක්ද හිතෙන්නේ මුලින්ම? ඒත් මගරණ හිතෙන්නේ නැහෙනේ. වෙන් වෙලා හොඳටම දරාගෙන මට බැන්නා කියලා කියාගෙන එහෙමනේ පටන් ගන්නෙ. මේ ඉන්නේ මම මටමනේ බයිනිලනේ පටන් ගන්න එකපාරම. ඊට පස්සේනේ හිත හදාගන්නේ ගොඩක් අනිච්ච වැඩෙන්නේ. ඒ වෙලාවට බලන පින කෙනෙක් මොකක් හරි කියද්දිම, ඒ කියන්නේ අපි ඒක සංවේදීම අරමුණක් ගමුකෝ. දැන් කනට ඇහෙන එක කියන්නේ හොඳටම තහවුරුන දෙයක් නේද? එතන ටග්ගල එන්නේ මොකද්ද? ඒකයි ගුණයක් කියද්දිද ගැටෙන්නේ, අගුණයක් කියද්දි ගැටෙන්නේ. කොයිලද මගවන් හිතෙන්නේ? කොයි වෙලාවක හරි තියනවද පින්වතුනි? නිකන් තම තමන්ගේ ජීවිත අත්දැකින පොඩ්ඩක් හැරිලා බලන්න. තම තමන්ගේ ජීවිත පොඩ්ඩක් හැරිලා බලන්න. තමන්ට කරපු ඇප්‍රෙෂියේට් එකක් අනිච්ච වශයෙන් දැක්ක අවස්ථාව. තමන්ට කෙනෙක් ගුණයක් කිව්වා. දැන් තමන්ට ගුණයක් කිව්වා. දැන් ඒක මොකද්ද? සැප සහගත අරමුණක්. දැන් තමන්ව කෙනෙක්ව ඇගෙව්වා, හොඳට ඇගෙව්වා. ඔයාගේ මෙහෙම ගුණ තියෙනවනේ, මෙහෙම මෙහෙම කිව්වා. ඕක හිතුව දනිච්ච වශයෙන් කීයක් එහෙම වඩන්නේ නැද්ද? හිතනම් රිදුන තැන්වල අනිච්ච වඩන උත්සාහ කරා. නේද? අර නැත ගැටුන තැන්වල මොකක්ද වුණා වගේ. ඒකයි හිත රිදුනා නම් ටග් ගාලා කොහොම හරි අන්තිම හිත හදාගන්න. දැන් අනිච්ච හිත හදාගන්නත් වෙන ක්‍රමයක් නැහැ. ඒකයි මෙතන එකයි නම් යන්න තියෙන්නේ උණ්ඩ එළියට. ඒකෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා දැන් ඉන්නේ මේකනේ. ඒකත් සැනසීමක් නේද? නැත්නම් පොළු මුගුරු වරන් අවි අමෝර ගන්න ලෝකෙක නේද හිටියේ? ඔය නෝල් එහෙම කොහොම ඉන්නේ නැද්ද? නේද? පිංගන් උඩින් ගිය දවස් තියෙන්නේ නැති නේද? ඒකයි මේස හයියෙන් සද්ද වුණ දවස් තියෙන්නේ නැති, අඩි හැප්පුණ දවස් තියෙන්නේ නැති. දැන් ඒක කොච්චර නිමිලද? ඇයි ඒ? දැන් ඒව කරන්න බෑ. ඇයි බැරි? පරිසරේ උදව් කරන්නෙත් නෑ ඒකට. දැන් එක මාර්ගයදී නිදහස් වෙන්න. එහෙනම් බලන්න හැම වෙලාවෙම හිත සකස් වුණේ කෝකත් එක්කද කියලා. ඒකයි ආශ්වාදී අරමුණක් උදෙසා මග වඩන හරි අමාරුයි. වැඩුවෙම නැති තරම් හිතලා බලන්නකෝ. තමන් ඇගවුණ මොහොතක් තමන්ට පස්සේ සමට මතක් වුණා පස්සේ මනස කර කර නැති. නමුත් ඒ මොහොතට පච්චුප්පන්නංචේ ධම්මා, ඒ ධර්මයේ අවබෝධ මොහොතට, ඒ යාගේ ධර්මතාවයේ හේතුපත්යෙන් හටගත් මොහොතට වැඩුවේ නැහැ. හේතුව තාම මේ අවබෝධයට පත් වෙමින් තියෙන්නේ. නැත්තම් මේක අදහගෙන යන්නේ. තාම 100%ක්ම පැහැදිලි නැහැ. දැන් සමහර ඔබෙන් ඇහුවොත් එහෙම ඇයි ඉතින් සැපේදී මග වඩන්න ඕන කියලා සමහර මේ එක එක වචනකින් උත්තරයක් දෙන්න බෑනේ වටේ කියන්න හිතෙනවා දැන් අපි කවුරුර ඇහුවොත් එහෙම ඔබෙන් කවුරුර ගුරුෙක් හරි කවුරුර මේ මන් දන්නා ඉන්නවනේ සමහර කට්ට ගුරු එහෙම නේද එතන ඇහුවොත් එහෙම එකපාර ඇයි ඉතින් සැපකෙද්දී ඒ සැප අරමුණේ පොඩ්ඩක් ඉඳලා මගුල හොඳ නැද්ද කිලිවල්ලා කියනවනේ ඉතින් ආශාවදී ආවේ පිළිමේ නිදහසුනේ හින්දා නෝක හිතට හැංගෙන එකක් නෝක අනිච්චයිනේ දැන් ඔය අවබෝධින්ද කියන්නේ නැත්නම් කට වචනින්ද කියන්නේ ඔය කියන දේ අඩුම ගානේ වෙනවද වෙන්නේ නැහනේ එහෙනම් අප්‍රමාදී වෙන්න ඕන ඒකයි පංච විමුක්තයි සිත හිතියා ගන්න ඕන පොඩි පොඩි කාලයයිනේ තියෙන්නේ ඒකද මුලින්ම හිතන්නේ මොකද මේ තමන්ට බැන්නා තමන්ට මේ දෝෂය ආවා හිතන්නේ මේ තමන් කියලා කෙනෙක් මෙතන ඉන්නවා කියලා හිතන්නේ අනිච්ච කියලා හිතන්නේ නැහනේ අනිච්ච කියලා මේකත් හොරානකො ඒ අනිච්ච කියලා හිතුවත් ඒකපාරම නිකන් මේ වචනයක් නෙමෙයි දාන්නේ නැත්තම් ඒක හොඳට විභංග කරලා බලනවද නැත්තම් වචනයක් දානවද නෑ ඉතින් අනිච්චයි ඉතින් ඕව අනිච්චයි ඉතින් ඕවා ඉතින් විද්‍යාමාන ස්වභාවයක් තමයි තියෙන ඉතින් මේක අනිච්ච ඔහොම නේ කියන්නේ නමුත් ඒක අර විස්තර විග්‍රහ කරන්නේ ගොඩාක් පස්සේද හේවත් හොඳට පිච්චිලා temparaadu වෙලා බැදිලත් ඉවරනට පස්සේ නේද මගවලුන් හිතන්නේ මේ සම්බන්ධව ඇයි තාම මේක හොඳට පුරුදු පුහුණු ගතිය මදි හිතට භාවිතා බහුලී කතා වෙනවා මදි හිතට නමුත් ඕකත් ඇති දැනට හිත හදා ගන්න නමුත් ඉස්සරට යන්න එපැයි ඉස්සරට මේක අඩිය තියන්න එපැයි පුදුනි ඒ වෙලාවට ඇයි එහෙම හිතෙන්නේ නැති මුලින්ම කෙලින්ම කොහොම දරාගෙන හිටියත් කොහොම මානසිකාර කරත් මොකක් හරි වෙද්දී මොකද ඉතින් මේ මට වෙනවා කියලා තමයි හිතෙන්නේ මට වුණා මට වෙනවා මට හොඳ කියනවා මට දොස් කියනවා මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා මට හැඟෙනවා මටම වෙනවා අපි කියන්නේ මේ මටමයි වෙන්නේ කියලා දැන් ওই මම කියන එක මුලින්ම පණවන් ඉන්නේ කොහෙද අනිත්‍යතාවේ ඇයි උතුන දකින්නේ අනිත්‍යතාවේ ඇයි උඩ ගලප ගන්න බැරි වෙලා තියෙන්නේ පුරුදු කරලා නැහැ පුරුදු කරේ සමහර වචන ටිකක් ඒකත් හොඳයි වචන සමහර පුරුදු කරපු හින්දානේ වචන හින්දා හදි හරි ඒ වචනයත් එක්ක ආපු දිමානික අර්ථෙන් හරි සාසන අඩිය තිබ්බේ සාදු සාදු ඒකත් හොඳයි නමුත් අපි ඉස්සරට තව යන්න එපා මේ දහම් මිනිස්කාරය වෙන විනයට සැසඳෙන්න එපා රාග විනය වෙන්න එපා දේශ මොහ විනය වෙන්න එපා මේවා ෂය වෙන්න එපා එහෙනම් අනිච්ච වශයෙන් මේක දකින්න එපා මොකද්ද මේ ස්වභාවය ඒකනේ ඇත්තම තියෙන ස්වභාවය නිච්ච නෙමෙයිනේ නිච්ච කියලා හිතර හිතෙන්නේ දරන් ඉන්නේ ඒකනේ විපල්ලාසලයි සංඥා විපල්ලාසලන ඉන්නේ අනිච්චේ නිච්ඡන්ති කියලා හිතන් ඉන්නේ කොහොමද ඒක දකින්නේ එතකොට මටම වෙනවා හොඳට බලන්න ඔය කය ටක් ගලා කෙනෙක් බවට පත් කරගෙන නැද්ද ඒලට කියලා මේක තනි කර ඔය කයක් හේවත් ඕක තනි එකක් විතර අරන් තියෙන්නේ කයක් ලෙස දකින්න බෑ හේතුපත්යෙන් හටගත් ස්වභාවයක් මේක විද්‍යාමාන ස්වභාවයෙන් දකින්න බෑ එකක් ලෙස කුට්ටිය වශයෙන් තමයි අරන් තියෙන්නේ ඇයි එහෙම ගන්නෙ හැම වෙලාවෙම හිතෙන්නේ මොකද්ද මම කනවා මම බලනවා මට වෙනවා මේ ඉන්නේ මම සංඥාවන තියෙන්නේ හැම වෙලාවෙම මමීකරණේ වෙලා මමි වෙලා ඉන්න වෙයි. එහෙනම් ඒක දකින්න ඕන. හොඳට හිතලා බලන්න මේ කොච්චර අනිච්චද කියලා. පිඟුදිනේ මව් කුසට ඔය හිත ඔක්කාන්ති වෙද්දී ඔය කයේ බර කීයද? හේතුප්‍රත්‍යයෙන් ගැලපිලා බැඳිලා මව් කුසක ඔය හිත යම් මොහතකන විද්‍යාමාන උනේ ඒ විද්‍යාමාන මොහොතේ ඔබේ බර කීයද? එවත් මගේ බර කීයද? මගේත් ඔබේ. දැන් කීයද? දැන් ඔය ඉන්නේ ඔය මමෙක් හදන් ඉන්නේ. මේක පැත්තක් කියන්නේ දකින්න. මේ අනිච්ච කොහෙන් හරි දකින්න ඕනේ. තියෙන එක නෙමෙයි. මේ වෙලා තියෙන දේ මොකද්ද කියලා දකින්න ඕනේ. තියෙනව ගණිච්ච බලන්න දෙයක් නැහැ නේ තියෙනව මෙලක තියනවද තියෙනව මෙලක තියනවද පිංගුතුනි නිකන් බාගට දෙන්න එපා බය වෙන්න එපා මං අහන්නේ මව් කුසට ඔය හිත යම් මොහත ගොක්කාන්ති වෙද්දී ඔය කයේ ඔබට කොච්චරක් උරුම වෙලා තිබ්බද කොච්චරක් ඔය කය ඔබට අයිතිද ග්‍රෑම් 5ක් ග්‍රෑම් 10ක් ග්‍රෑම් 20ක් කොච්චර දිනද ඔයකයි අයිතිය? හෙවත් ඔබට වෙන් වුණ කය කොච්චරද ඒ වෙලාවේ? අරූපී හිතක් බැස්සේ. අර බොහොම අංශු මාතන හිතක් බැස්සේ. ඒක බැස්ස වෙලා මොකද වුනේ ඊට පස්සේ? ආහාර ජලයේ වාතයේ රසනේ මත වැඩෙන්න පටන් ගත්තා. අම්ම බඩට දාපු එලිට නම් ආවා කිලෝ දෙකක් දෙකමාරක්. අද සමරන බර්ඩ් එක කියන්නේ ඔය සමරන උපන් දිනද පින්වතුනි? ලෝක සත්‍යය. ඒකට උපන් දිනේ කියන එක හොඳ නැහැ කියන්නේ. ඒක වැරදීනේ. ඔකට දාන්න මොකද්ද? මව් කුසෙන් එලියට ආව දිනේ සමරලා කියුණා හරි. උපන් දිනේ කියන්නේ මොකද්ද? උපන්න මව් කුසේ උපන්න මේ ජීවිතේ මව් කුසේ උපන්න ඔහිත කවද්දේ? දන්නවද? හොරෙන් ආවේ මේ ලෝකෙට කියලා දාවේ. දැන් ඔය මම කියන කෙනා ඉන්නවනේ. ඔය කෙනා හිතලා බලන්නකෝ මම ලෝකෙට ආවේ කොහොමද කියලා. කියලා දාවේ. බෙල් එකක් එහෙම ගහගෙන දාවේ. මේ එනවෝ කියලා. අම්මා දන්නෙත් නෑ ඇවිල්ලා බඩේ. හොරෙන් ආවේ. හොරෙන් තමයි ඔය ඉන්නෙත්. හොරෙන් තමයි යන්නෙත්. ඒක තමයි ඇත්ත. අබිනික්මන් කරනවා විතරක් නෙමේ බුදුරු. එහෙම කරන්නේ. ඔය හිත ඔහොම තිමා තියෙන්නේ. තමන් තනියෙන් ඉන්නේ ලෝකෙට හොරෙන් ඔය ඉන්නේ හිත හැංගිලා. ඔය හිත ඔයි කයෙන් අයින් වෙන්නේ හොරෙන්ම තමයි. කවුද කියලා ගියේ? දැන් මම යනවා. දැන් ඉතින් කාලේ හරි. දැන් ඉතින් එහෙම කිව්වද කවුරු හරි? එහෙම කියන එකම එක පිරිසක්. ජාතිය ෂේ කරලා සීහනාද කරපු මුනිවරු genuත් කොටසක්. ආයු සංස්කාරය අත්හරිනවා කියලා. කවුරුත් කියලා නෙමෙයි මං අහන්නේ. ඔබ එද්දි කොච්චර උරුම වුණාද කයට? අරූපී හිතක් බැස්සේ. හිතක් ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. කොහෙන්ද ආවේ? කොහොමද හටගත්තේ? කොයි මොහොතරක දන්නේ? එහෙම ඇවිල්ලා කිලෝ එකක් දෙකක් හැදිලා මවකසෙන් එලියට ආවා. දැන් බර කිලෝ එකයි දෙකයි. ඊට පස්සේ අර කවපුවා කෑම් මත හැදිලා හැදිලා අද කිලෝ 60 70ක් තියෙනව නේද? හිතන්නකෝ ඊයේ කවපු කෑම් මත ඔය කයේ ග්‍රෑම් 100ක් වැඩුණා කියලා. ඊයේ ගත්ත ජලය ආහාර රසනේ වාතය මත ඔය ග්‍රෑම් 100ක් වැඩුණා. මේ පරිසර ඔය ඒ ග්‍රෑම් 100 ඔබෙන් ඉල්ලුවොත් එහෙම. දැන් ඔය හිතන් ඉන්නවනේ ඔබ මේ මම ඉන්නේ කියලා හිතන් ඉන්නවනේ අපි මේ මම කියලා. ආ මේ මම කියලා හිතන් ඉන්න කයේ ඊයේ ගත්ත ආහාර ජලය වාතය රසන මත ඒ ග්‍රෑම් 100 අපෝ මේ වාතය ඉල්ලුවොත් එහෙම. දැන් බර කීයද තමන්ගේ? කිලෝ 50 නම් බර ග්‍රෑම් 40 න කිලෝ 49 ග්‍රෑම් 900යි. දැන් ඔහොම ඔහොම ඉල්ලන් මේ පරිසරේ ගියොත් ඒ පරිසරයෙන් හතර මහා ධාතුව මොකද්ද හතර පරිසරය කියලා කියන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ මත ගොඩනැවුණ කයක් ඔය තියෙන්නේ. අපි කොච්චර උරුමකම් කීවත් ඕක මේ අංශුවක් අංශුවක් ගන්න ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් විද්‍යාමන ස්වභාවයෙන් තියෙන්නේ. ඒකයි මව් කුසෙන් ආපු ස්වභාවය නෙමෙයි අද තියෙන්නේ. මේ මොහොතේ මේක විද්‍යාමාන වෙවි තියෙන්නේ. එහෙනම් ඔය තමන් කියලා කොච්චර හිතන්ට මේකේ අයිතිත්වයක් අපි කොහොම පණවන් හිටියත් භෞතික අයිතිවාසිකම් කොහොම කොච්චරක් මම කියන කයේ මේ තියාගෙන හිටියත් ඕකේ ඇත්තම අයිතිකාරය මේ සතර මහා ධාතුවම තමයි. හේතුව මේ කය සතර මහා ධාතුක උපකුලකයක් විතරයි. සතර මහා ධාතුව ප්‍රත්‍ය කරන් තියෙන දේව සතර මහා ධාතුරු මුරුම වෙනවා. ඒකයි යම් මොහතක මේ කයෙන් හිත වින්නට පස්සේ මේක සතර මහා ධාතුරු මේකතු වෙන්නේ. එහෙනම් බිඳුනේ මේ ආහාර ජලයේ වාතයේ රසනේ මත තමයි මේ කය මේ මොහොතේ හේතු ගැළපිලා විද්‍යාමාන. මේ කය එහෙනම් ඒක කයක්මයි, කෙනෙක් නෙමෙයි. එහෙනම් මේක සැපයි කියලා ගන්නෙ කොහොමද? මේක අනිච්චයිනේ. මේක කොච්චරක් හේතු ගැලපුණාද? අංශු 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 එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මේ හැදුනේ. හැබැයි ඒත් මේ කයෙන් මිදෙන්න බෑ නේද? මර බය ඒත් දිපෙන්නේ මොකෙන්ද මිදෙන්න බැරි? මර බයදී දැන් හිතෙනවා නේද මොකෙන්ද අයින් වෙන්න බැරි? මර බයදී කාගෙන්ද අයින් වෙන්න බැරි? මේ කයෙන් යන්න බෑ. ඒකනේ බය හිතෙන. මේක මට නැති වෙයි. නැති වෙන්නේ මොකද්ද? මේ ඉන්න මම මට නැති වෙයි. ඔය කය ඔබේද? ඔක ආහාර ජලයේ වාතයේ රසනේ මත හේතු අනන්ත අප්‍රමාණ ඒව ප්‍රත්‍ය කරගෙන මූල කරගෙන ගොඩනගුණ දෙයක්. ඕක අයිති ඔබට නෑ. ඔබ කියලා කෙනෙක් කොහොමත් නෑ. නමුත් මම මේ කය කෙනෙක් ඒක වෙන් කරලා ගත්තොත් එහෙනම් ඔය රූපය ඔබට අයිති නෑ. එහෙනම් ඔය රූපය අනිච්චයි. ඒ කය මත දරන් ඉන්න ඇස කියන එකත් ඒ වගේම සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙන හතර මහා ධාතුව හේතු කරගෙන බැඳිලා තියෙන එකක්. යම් මොහොතක අපි උපකල්පනය කරලා හතර මහා ධාතුව කතා කරලා අපෙන් මෙයා ඉල්ලුවොත් එහෙම මේ කයයි දිල්ලුව ඉල්ලුවොත් එහෙම ආපහු දීගෙන ගියොත් එහෙම හිතට පිහිටන්නවත් තැනක් නැහැ. එහෙනම් මේ හිත පිහිටලා තියන් ඉන්නේ. එහෙනම් මේ මම තියන් ඉන්නේ තමන්ට උරුම දෙයක් ඇතුළේද? කවුද මේ උරුමකාරයා? කවුද මේ හිතේ උරුමකාරයා? මේ කය කියලා හිතන් හිටර මේ කයත් එක්ක තියෙන හිත, මේ හිතත් එක්ක තියෙන කය හිතන් හිටර මේ මම කියලා. මේක ඇත්තටම උරුමකාරයා කවුද? සතර මහා ධාතුවේ හේතුව, සතර මහා ධාතු ඉක්මවන්න බෑ මෙලොව කිසිම දෙයකට. එහෙනම් ඔය කය ඔබේ නෙමෙයි. එහෙනම් ඔය කය මම නෙමෙයි. ඕකත් සතර මහා ධාතු එක නිර්මිතියක් විතරයි. සතර මහා ධාතුවේ හේතුන් නිසා හටගෙන හේතු නිසා නිරුද්ධන ස්වභාවය යුක්තයි නම් මේකත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ස්වභාවයකයි තියෙන්නේ. ඕක අනිච්චයිමයි. ඔය කය මම නෙමෙයි. ඕක අනිච්ච දෙයක්. සතර මහා ධාතුවේ කුලකයක්. ඔය මම නෙමෙයි. හේතු ගැළපි ගැළපි විද්‍යාමනෙ ඉන්නේ. අවුරුදු 20 හිටපු බොකෝ, 30 හිටපු බොකෝ, එහෙම කෙනෙක්කෝ දැන්. එහෙනම් පච්චු පන්නංචේ ධම්මා, මේ මොහොතේ ධර්මතාවයට හිත හටගද්දී ඔය හිත හිතන මේ ඉන්නේ මම කියලා. ඒක ආත්ම සංඥය බැඳිලා තියෙන නිසා හිතනවා එදා ඉඳලා මං ඉන්නවා. එදාදල ඉන්න කෙනෙක් නෙමෙයි ඔය තියෙන්නේ. මේ මොහොතේ හේතු ප්‍රත්‍ය ගැළපිලා විද්‍යාමන ස්වභාවයක් වෙ තියෙන ඔක අනිච්චයි. ඔය කයේ එක දශමයක් Tamanට අයිති නෑ. ඔක සතර මහා ධාතුවේ කොටසක්. සතර මහා ධාතුවේ ගත් එක හැඩයක්. සතර මහා ධාතුවේ එක ස්වභාවයක්. එහෙනම් සතර මහා ධාතුවේ එක හැඩයක් ගත් එක හැඩයක් නෑ, එක ස්වභාවයක් නම් මේ මොහොත ඔය විදිහට, ඔය විදිහ කියලා කියන්නේ මේ මොහොත ඔය විද්‍යාමන ස්වභාවය. ඕක එක විද්‍යාමන ස්වභාවයක්. එහෙනම් ඔය කය අනිච්චයි. හේතුව ඔය කය මේ මොද තියෙනවනේ, මේක විද්‍යාමයනෝ. හේතු ප්‍රත්‍යයෙන් විද්‍යාමන, ඕකට අයිතිවාසිකම බිම පෙරලන මේ කොහොම ගත්තත් ගන්න බෑ. එහෙනම් ඔය කය අනිච්ච වශයෙන් දකින්න ඕන. එහෙනම් ඔය රූපයට බැඳෙන්න සූසු නෑ. ඔය රූපය කියලා කියන්නේ දුකක්. ඔය මම නෙමේ, ඔය රූපය කියන්නේ දුකක්. ඕක හේතු ප්‍රත්‍යයෙන් ගැලපිලා තියෙන්නේ. ඕන් ඔය රූපය තමයි නාම ක්‍රියාත්මක වෙන්නේ. හෙවත් හිත ක්‍රියාත්මක වෙන්නේ. හිත ක්‍රියාත්මක වෙන ඔය නාමයේ, ඔය හිත ක්‍රියාත්මක, හිත හෙවත් ඔය නාමයේ ක්‍රියාත්මක වෙනවා. ඔය නාම කොටස් ක්‍රියාත්මක වෙනවා. ඔය රූප කොටස් ප්‍රත්‍ය කරගෙන. එහෙනම් අනිච්ච වූ කයේ අනිච්ච වූ ක්‍රියාත්මක ඇසක් තියෙනවා. ඒ ඇසට රූප අරමුණු වෙනවා. ඒ රූප අරමුණු වෙද්දී නාමයන් එක ගැටලා නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන හැවත් නාම රූප ප්‍රත්‍යයෙන් හිත හට ගන්නවා. එහෙනම් හිත හට ගන්නෙත් නාම රූප ප්‍රත්‍යෙන් නම් එකත් කයක්. හිතක් 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 කියන්නේත් කයක්. හේතුව ඒක ෆික්ස් දෙයක් නෙමෙයි. රූප කියන කොටසත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක් නම් ඒ ඒ මොහොතේ විද්‍යාමන ස්වභාවයෙන් යුක්තයි නම් අයිතිවාසිකම පණවන්න බැයි නම් වෙන් කරලා පෙන්වන්න ස්වභාවයක් නැත්නම් වෙන් කරගන්න බැයි නම් වෙන් කරන්න බැරි ධර්මතාවයක නම් තියෙන එක අනිච්චයිමයි. එහෙනම් අනිච්ච වූ ධර්මතාවය ඇතුලේ සතර මහා ධාතු එක නිර්මිතයක් වුණ ඔය කය කියලා ගත් එක ඇතුලේ ඇසුරු කරන් ඉන්න හිත රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඇස, කන, නාසය, දිව, කය කියන අනිච්ච වූ දේවල් මතින්, අනිච්ච වූ දේවල් උපයෝග කරගෙන ඒ ඉන්ද්‍රියන් ආයතන බවට පත් කරගෙන හිත හටගන්නවා. එහෙනම් ඒ හිතත් හටගත්තේ හේතු ප්‍රත්‍යයෙන්. හේතුම් පටිච්ච සම්භූතා, මේ සම්භූත වෙනවා, ඉන්නවා කියලා සම්භූත නම් මේ ඉන්න බව හැඟෙනවා. එහෙනම් ඒ හැඟෙන්නේ අනිච්ච වූ ධර්මතාවයක්මයි. මොකද ඔය හිත කියන්නේත් අනිච්ච වූ දෙයක්. එහෙනම් හිත කියන්නේත් කයක්. හිත කියන්නේත් එකක් නෙමේ. හිත කියන්නේත් කියන්නේ ඒකත් කයක්. ඔය කය කියන්නේත් කයක්. ඔය ඇඟ කියන්නේත් කයක්. ඔක අනිච්චයි. හේතුව ඔය තිබ්බ එකක් නෙමේ. හිතලා හදාගත් එකක් නෙමේ. ඕන විදිහට තියාගත් එකක් නෙමේ. ඔය හේතු ප්‍රත්‍යයෙන් හැම වෙලාවෙම ඒ ඒ මොහොතේ විද්‍යාමන ස්වභාවයක්. ඒක තමයි පච්චුප්පන්නංච ඒ ධම්මා ප්‍රත්‍යයෙන් උපදින මොහොතේ ධර්මතාවය මත හිතේ හැටගන්නේ. ඒක විපාකයි. අනිච්ච වූ ස්වභාවයක්මයි ඔය කය කියලා කියන්නේ. ඔතන ඔබට අයිති කයක් නැහැ. ඔය කය එක දශමයක් ඔබට අයිති නැහැනේ. ඒකයි ඔබ මෞකසට ඔක්කාන්ති වෙද්දී ග්‍රෑම් කීයක් බරයිද? ඊට පස්සෙ ඔය කයේ වැඩුණ ඔය කයේ තියෙන හැම ග්‍රෑම් එකක්ම, හැම මිලිග්‍රෑම් එකක්ම ආහාර ජලයේ වාතයේ රසණය ප්‍රත්‍ය කරගෙන සතර මහා ධාතු උපයෝග කරගෙන ඔය බලපෑමකට අහුවලා මේ විද්‍යාමාන වේ තියෙන්නේ. ඔක විද්‍යාමාන ස්වභාවයෙන් වේ තියෙන්නේ. ඔක තියෙනවනේ මේ ඔක විද්‍යාමානනවා. හේතු අනන්තවත් ගැලපි ගැලපි විද්‍යාමාන කයේ ඔබට මොන මොහොතද අයිති? ඔය කයේ අතහැර ගන්න බැරි මොන කොටසද? ඔය කයේ මම කියලා ගන්න සුදුසු මොන කොටසද? ඔක විද්‍යාමාන ධර්මතාවයක්. මේක ධර්මතාව තියෙනවා. ඒකේ කොටසක් ඔය. නමුත් ඒක දකින්න කොච්චර අමාරුද? අද උදේ ගත්ත ආහාර දැන් තාවට හිඟන ආහාර ඔය මතත් මේකයි නිර්මාණය. හැම මොහොතෙම මේ නිර්මාණය වෙ තියෙන්නේ මේක. තියෙන එකක් නෙමෙයි. නැති එකකුත් නෙමෙයි. තියෙන එකක් හටගත්තත් නෙමෙයි නැති එකක් හටගත්තත් නෙමෙයි. ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හේතුම් පටිච්ච සම්භූත මේ සම්භූත වෙන්නේ භූත වෙන්නේ මොනවද මේ ලෝකේ? හිතක් භූත වෙනවා. ඒ මොහොතේ ඒ සම්භූත වෙන හිතට හිතෙනවා වෙන් වෙලා හැංගෙනවා මේ ඉන්නේ මම කියලා අවිද්‍යාවෙන් තියෙන නිසා හිතේ. නමුත් ඔය වෙන් කරන්න සුදුසු වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔක අනිච්චයි. හේතුව ඔය කය කියන්නේ ඔබ විසින් සකසනවත් ඔබට අයිද්දයක්වත් නෙමෙයි. ඕක සතර මහා දවු නිසා හටගන්න තියෙන ස්වභාවයක් ඔය. ඒ මොහොතේ මේ මොහොතේ විද්‍යාමණියුමයි ඔය හිතට ඔය අරමුණු වෙන්නේ. ඔය කය අනිච්චයිමයි. ඔතන මමෙක් කියලා ගන්න සූස්තරයක් නැහැ. ඔක අනිච්චයිමයි. ඔය රූප එහෙනම් සියලුම රූප අනිච්චයි. ඇස කියන, කන කියන, නාසය කියන, දිව කියන, කය කියන මේ සියලුම සබ්බ රූප අනිච්චයිමයි. එහෙනම් මේ සියලුම සංස්කාර ධර්මයන් අනිච්ච ලෙස දකින්න ඕන. මේ සියලුම සකස් වීම, මේ සකස් වෙලා තියෙන බව හිතට හැඟෙන, තියෙන ඉන්න මට්ටමේ හැඟෙන හැම දෙයක්ම හේතු ප්‍රත්‍යෙම්මයි හතරන් තියෙන. ඔය බලපෑමකට අහුවලා මේ මොහොත තියෙන්නේ. ඔය කය කඩා වැටෙන්නේ නැත්තේ ඇයියේ? ඔය කය දිය වෙන්නේ නැත්තේ ඇයියේ මේ වෙලාවේ? හිතේ ශක්තියෙන් ඔය අල්ලන් ඉන්නේ. ඒ මොකද දැනෙන ශක්තියෙන් ඔය හිතෙන්, ඔය හිත ඔය කයෙන් අයින් වුණ ගමන්ම ඔක දිය වෙන්න පටන් ගන්නවා. ඔක වැగిරෙන්න පටන් ගන්නවා. දැනුත් යම් මොහතර වැగిරෙමින් තියෙන්නේ. නමුත් ඒක විද්‍යාමන ස්වභාවයකින් තියෙන්නේ. අරකත් විද්‍යාමන ස්වභාවය තමයි. නමුත් ඔය බලයක් දීලා අල්ලන් ඉන්නේ. ඔය හිතේ ශක්තියෙන් අල්ලන් ඉන්නේ. අල්ලන් හෙවත් මේක අහුවෙලා ඔය ඉන්නේ. නාමයෙන් රූපයේ ගැට ගහගෙන ඉන්නේ. ඔය දෙක මම කියලා වෙන් කරගෙන ඉන්නේ. රූප කියලා කියන්නේ නං අනිච්ච වූ දෙයක්. ඔය මම නෙමේ, ඔය කයේ මම කියලා හිතන් ඉන්න කයේ අංශුවක් 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 හේතුම් පටිච්ච සම්භූතන්නම් මේ සතර මහා ධාතුව ප්‍රත්‍ය කරන සතර මහා ධාතු උපයෝග කරගෙන සතර මහා ධාතුව ආධාර කරගෙන නම් තියෙන්නේ. සතර මහා ධාතුව කියන්නේ මමද? සතර මහා ධාතුවත් ඒ මොහොතේ විද්‍යාමන ස්වභාවයෙන් යුක්තයි නම් ඒක මම කියලා ගන්න සුදුසුයිද? එහෙනම් ඒක සුභයිද? නෑ නෑ. ඒක අනිච්චයිමයි. එහෙනම් ඔය කය අනිච්චයි. ඔය භෞතික කය අනිච්චයි. ඔය කය හිතට අරමුණු වෙනවා නාම ධර්මයක් වශයෙන්. ඒකත් හටගන්න හේතු ප්‍රත්‍යයෙන්. රූප ප්‍රත්‍යයෙන්මයි හිත හටගන්නේ. එහෙනම් ඒ හිතත් අනිච්චයිමයි. හේතු නිසා ගැළපි ගැළපි විද්‍යාමානුවේ තියෙන්නේ. එහෙනම් ওই නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න හිතත් අනිච්චයි නම් ওই හිත කියන්නේ කයක්. ඔක එකක් නෙමේ. එහෙනම් මම කියලා හැඟෙන හැඟීමත් අනිච්චයි නම් මම කියලා හිතන් ඉන්න කයත් අනිච්චයි නම් මම කියලා දරන් ඉන්න දේ සියලු දේ අනිච්චයි නම් මේ සබ්බ සංඛාර මේ සියලුම සකස් වීම සමත කරන්න නම් අනිච්ච සංඥා වඩන්න ඕන. මේක අනිච්ච වශයෙන් දකින්න ඕන. අනිච්ච වශයෙන් ප්‍රගුණ කරන්න ඕන. පිටුතුනි මේ සියල්ලක්ම හේතුන් නිසාටගත් දේවල්. මොනවාද හේතු? අනන්ත අප්‍රමාණ හේතු තියෙනවා මේ ලෝකෙ බිහි වෙන්න. ඒ ලෝකේ ඇතුලේ මම කියන කෙනා බිහි වෙන උනත් තියෙන හේතු අවිද්‍යාව හේතුයි. වෙන් කරන්න පුළුවන් කියලා ගත්ත දෘෂ්ටිය හේතුයි. තෘෂ්ණාව හේතුයි. ඒ නිසා වෙන කර්ම හේතුයි. ඒකත් එක් එකතු වෙන සතර මහා ධාතුවේවත් ආහාර හේතුයි. ඒ මතින් නිබ්බත්ති වෙන ඔය රූපය. හිතක් තුල නිබ්බත්ති වෙන ඔය රූපය අවිද්‍යා තෘෂ්ණා කර්ම ප්‍රත්‍ය කරගෙන ආහාරයේ සතර මහා ධාතුව හේතු කරගෙන නිබ්බත් වෙනවා නම් ඕක කයක් මිස කෙනෙක් මිස් කෙනෙක් නෙමෙයි ඔක එකක් නෙමෙයි ඔක කයක් එකක් ලෙස ගන්න බෑ ඕක කයක් එහෙනම් මම මැරෙනවා මට වෙනවා මට බැන්න මට මම දිහා බල්ලා මම ගැන ඔය ප්‍රශංසා කරලා ගන්න සුදුසු මොකද්ද ඕකේ කොයි කොටසද ගන්න සුදුසු එහෙම ගන්න බෑ කින්නු සත්තෝසි පච්චේසි සත්වේ කියලා ගන්න බෑ මේක සතේ කියලා කොහොමද ගන්නෙ හේතුප්‍රත්‍යයෙන් නම් ගැලපිලා තියෙන්නේ මාර දිට්ටි ගතඤ්යුතේ මේක මාර දෘෂ්ටියක් විතරයි සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නයිද සත්තුප ලබ්බති මේ සුද්ධ සංස්කාර ටිකක් හේතුප්‍රත්‍ය එකතු වෙලා ගැලපිලා බැඳිලා බලපෑමකට අහුවලා මේ විද්‍යාමන දෙයක් ඇතුලේ කොහොම සතේ කියලා ගන්නෙ කොයි කොටසද ඔකේ සතා ඔකේ කොයි කොටසද මම ඔය විද්‍යාමානීයම ඇතුලේ තියෙන මොන විද්‍යාමානීයමද මොන වෙන් කරගත්ත විද්‍යාමානීයමද මම කියලා ගන්න සුදුසු කින්නු සත්තෝසි පච්චේසි මාර දිට්ටි ගතඤ්යුතේ සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නයිද සත්තුප ලබ්බති මෙතන සතෙක් නැහැ හිටපු සතෙකුත් නැහැ ඉන්න සතෙකුත් නැහැ බිහිවෙන සතෙකුත් නැහැ හැබැයි සතෙක් දෙයක් කෙනෙක් කියලා ඔය අවිද්‍යාවත හිතට හිතෙනවා ඒකට හේතුව අනිත්‍ය වශයෙන් දැක්කේ නැති නිසා සුද්ධ සංඛාර ටිකක් විතරයි එහෙනම් ඔය සබ්බ සංඛාර සමත කරන්න ඕන සබ්බ සංඛාර සමත කරන්න නම් මේ සංස්කාරයන්ගේ ඉපදීම මේ සංස්කාරයන්ගේ බිහිවීම ඇත්ත ලෙස ඇත්ත වශයෙන් දකින්න නැ විනිවිද දකින්න නැ පිරිය සිඳින්න ඕන පිරිය සිඳින තැන ඔබට එකම එක දෙයක් අහුවේ ඒ තමයි මේක අනිච්ච ලෙස දකි මේක අනිච්ච වශයෙන් අනිච්ච ලෙස වැටහි මේක අනිච්චයි ඔය කය සතෙක් නෙමේ සුද්ධ සංස්කාර ටිකක් ඒ මොහොතේ හේතුප්‍රත්‍යයෙන් විද්‍යාමයන අනන්ත වූ හේතුප්‍රත්‍යයෙන් සතර මහා ධාතු ප්‍රත්‍ය මූල කරගෙන ඔය රූප කොටස අනිච්චයි ඔය සියලුම රූප අනිච්චයි රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප ධම්ම රූප ඔය හැම එකම හට ගන්න හිතේ පින්වතුනි ඔබ ඉපදිලා දවස් කීයක් ගියාද පසු ඔබට නමක් හම්බුනේ ඊට කලින් ඔබ හැඳුන්වුවේ මොකක් කියලාද ඔය නමින් දැන් කෙනෙක් ඉන්නව නේද පින්වතුනි ඉපදුනාට පස්සේ නමක් දැම්ම නේද? ඊට කලින් ඔබ කවුද? දැන් මව කුසෙන් එළියට ආවා. නංගොත් බලලා ඈ දැම්ම නේද නමක්? කොහෙන්ද ඒ දෘෂ්ටි ආවේ එළියෙන්? ඕවා එළියෙන්. ලෝකෙන් හම්බුන දෘෂ්ටි. ඔය නාසිර නාසික කියලා ඉස්කෝලේ කාලේ කියලා දුන්නා. කන කියලා දුන්නා. ඔය ඔක්කොම නාම ගොත්ත කොහෙන්ද ආවේ පිඟුතුනේ? දුන්න දෘෂ්ටි. ඒකයි මං කිව්වේ. ඔය කනමයි ප්‍රබල ඔය ඇසමයි ප්‍රබල ඔය දෙකෙන් තමයි දෘෂ්ටි ගත්තේ හිතන්නකෝ ඔබේ නම අයින් කරොත් ඔබ කවුද ඔබ නමින් ඉන්න කෙනා අයින් කරොත් ඔබ කවුද ඉපදිලා දවස් 5කින් නම් දැන් මේතකන් ඔබ කවුද ඔය නමින් ඉන්න කෙනාද එතකොට යා නැත්තම් ඊට පස්සේ දාපු කෙනාද ඔය ඔබ කවුද ඔබ මේ විභංග කර කර බෙද බෙද බලන්න ඇත්තටම කෝ මමෙක් එකෙක් විදිහට බලන්න. දත් කීව නාසය කීව ඇඟ මේ හැම එකක්ම සංඥා කොහෙන්ද හම්බුනේ? දුන්න දෘෂ්ටි. ඔය ඔක්කොම මිත්‍යා දෘෂ්ටි වශයෙන් තැම්පතුනේ ඇවිල්ලා. ඔබේ නම අයින් කරොත් ඔබ කවුද? ඔබට ඇස කරන ඒ ටික අමතක කරලා දැම්මොත් ඔබ ඒ ටික ඩිලීට් කරලා ඔබ කවුද? කෝ ඔබ? ඔබ ඔය නම අයින් කළ දෙමත් ඔබ හඳුන්වන ලෝකේ කවුරු කියලාද ඔබ? මම කවුරු කියලා හඳුන්වන්න තියෙන්නේ? එහෙනම් ඔය මම කියලා හිතාගත්ත එක ලෝකෙන් හම්බුන ගිනි ගෙඩියක් නේද අපි කාගලා තියෙන්නේ? කරන්න දෙයක් නැහැ ඒකත් එක්ක යන්න වෙනවා. ඒකයි සම්මුති සත්‍ය ඉන්නේ නැහැ. පරමාර්ථ සත්‍ය තමයි දකින්න තියෙන්නේ. සම්මුති සත්‍යයේ තියෙන සම්මුති ඇත්තක් නෙමෙයි කියලා දකින්න ඕන. සම්මුති තුල තියෙන සම්මුති ඇත්තක් නෙමෙයි ලෙස දකින්න ඕන. නම අයින් කරොත් බකෝ කවුද ඔබ නම අයින් කරොත් ඔබ කවුරු කියලාද කියන්න තියෙන්නේ මං කවුරුද එතකොට නම අයින් කරොත් එහෙම මම් මන්ද හා මම් මං කියන කවුද එතකොට මම් මං කිය කිය තමයි ඉන්නේ මම් මං කිය කිය තමයි ආවේ මම් මං කිය කිය මම්මයි කරගත් දේවල් අයින් වුණොත් එහෙම ඒ ඔක්කොම හැම දෙෙම තමට හමුණු දෘෂ්ටි ගන්නේද තියෙන්නේ ඔය හිතට හමුණු දෘෂ්ටි ගන්නේද තියෙන්නේ ඔය හැමකද දරාගත් දේවල් නේ තියෙන්නේ ඔය බාණ හිත කොච්චර සීමාවක දරාගෙන ඉන්නවද කියලා මම කියලා ඔක්කොම දරාගත් දේවල් තියෙන්නේ ඇත්ත කියලා වෙන් කරලා ගත්ත දේවල් තියෙන්නේ නමක් දීලා වෙන් කරා නමක් දුන්නා වෙන් කරා නමක් දුන්නා වෙන් කරා එහෙම ඒක නේද තියෙන්නේ අද මම ඌ මගේ ඔය සියලුම ಜಾති ධම්මයන් කියන මොනවද ලෝකෙන් හම්බුණ ගිනි ගෙඩි දෘෂ්ටි ඒකයි යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति ඒවං කන්දේ සත්තේසු හෝති සත්වෝදි සම්මුති යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति මේ අවයව සමූහයේ හේතු කරගෙන හටගත් කල්ලි ඒ රතේ යන ශබ්දයේ යෙදේ රතේ කියලා කියන එක ශබ්දයක් හැබැයි දැන් රතයක් නැහැ යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति ඒක රතයක් කියලා කියනවා රතයක් කියලා කියන්නේ හේතු සමූහයකින් සකස් වෙලා ගැළපිලා බැඳිලා ඒ මොහොතේ විද්‍යාමන සබ රතයක් කියලා කියනවා අපි කියන වාහනයක් කියලා කියන්නේ යතහයි අංග සම්භාර අංග ගොඩාක් එකතු වෙලා හේතු ප්‍රත්‍යයෙන් ගැළපිලා බලපෑමකට අහුලා විද්‍යාමන වෙ තියෙන්නේ හෝති සද්දෝ රතෝ इति ඒවං කන්දේසු සත්තේසු හෝති සත්වෝති සම්මුති මේ පංචස්කන්ධයන්ගේ හට ගැනීම නාම රූප ප්‍රත්‍යයෙන් මේ හිත හට ගන්නවා ඒ හට ගන්න හිත ඇතුලේ අවිද්‍යාව තෘෂ්ණා තියෙන නිසා මේ සතෙක් කියලා කියනවා හෝති සත්තෝති සම්මුති ඒ මුනිවරියන් දුන්න සීහනාද පින්තුනි අනිත්‍යතාවයේ ගිලිලා අනිත්‍යතාවයේ අවබෝධ කරලා අනිත්‍යතාවය තුල පිහිටා දුන්න සීහනාද මේක දෙන්නේ මේ මාරෙදිරිය කියන්නේ මේ කය ඔබ කොච්චර ලස්සනද කියලා වර්ණනා කරද්දි කියද්දි අහන්නේ එයා කියනවා මේ කොහොමද එහෙම කියන්නේ යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति මේ ලෝකේ දේවල් තියනවා ඉන්නවා කියලා ගන්න හේතු ප්‍රත්‍යයෙන් ගැළපිලා බැඳිලා එක බලපෑමකට අහුන දෙයක් නම් ඒක අනිච්චු දෙයක් නම් ඒක හුදෙක් කියන shabdayak විතරයි ඒකයි බුදුහාමුදුරු බාහියට කිව්වේ දිත්තේව දිත්ත මත්තම් බාහිය සුතේව සුත මත්තම් ඇහුනොත් ඇහුන විතරයි මොකද්ද කාවද මොකක්ද ඇහුනේ සද්දයක් කාගේද මොකේ සද්දෙද මුණ තිබ්බකේ සද්දෙද මුණ තියෙනකේ සද්දෙද මුණ තියෙන්න තියෙනකේ සද්දෙද දිත්තේව දිත්ත මත්තම් සුතේව සුත මත්තම් ඇහුනොත් ඇහුන විතරයි අද අපට ඇහුනොත් දෙයක් නේ ඇහුනොත් කෙනෙක් නේ අපට දිත්තේව දිත්ත මත්තම් උනොත් අපි දැක්කොත් කෙනෙක් නේ අපි දැක්කොත් දෙයක් නේ දෙයක් කෙනෙක් අපට වෙන් වෙලා හැංගෙන එක නවත්තන්න බෑනේ එතින් නිදහස් වෙන්න බෑනේ ඒ මුනිවරිය කියනවා යතහ යංග සම්බාරා හෝති සද්දෝ රතෝති ඒවං කන්දේසු සත්තේසු මේ සත්වයා කියලා ගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න මේ හිතට හිතෙන අවිද්‍යාව තිබ්බ සතෙක් කියලා ආන් ඒ නිසා මේකට කියනවා හෝති සත්තෝති සම්මුති සම්මුතියයි මේ සත්‍ය එහෙනම් මේක පරම සත්‍ය නෙමේ මේක සම්මුති සත්‍යයක් හෝති සත්තෝති සම්මුති මේ සත්වයේ කියලා ගන්න එක සම්මුතියක් හේතුව මේක ගන්න සුදුසු නෑ හේතුව මේක හේතු ප්‍රත්‍යයෙන් හටරන් තියෙන එකක් යතාහි අංග සම්භාරා ඒකයි අපට වෙන් වෙලා හැංගෙන එක නවත්තන්න බෑ හේතු අපට හැම වෙලම අනිච්චේ නිච්ඡන්ති වෙලා තියෙන එකෙන් බැහැර වෙන්න බෑ ඒකට හේතුව අපට දැක්කොත් කෙනෙක් ඇහුනොත් දෙයක් හැඟුනොත් දෙයක් කෙනෙක් හිතුනොත් දෙයක් කෙනෙක් ඉන්න කෙනෙක් හිටපු කෙනෙක් ඉන්න තියෙන කෙනෙක් කොහෙද ඔක තියෙන්නේ අන්න විනයට දාලා බලන්න ඕන දහමට දාලා බලන්න ඕන අනිච්ච ලෙස දකින්න ඕන භාවිතා බහුලී කතා කරලා බහුල බහුලෝ මේක වඩන්න ඕන ඔය හිත ඒ මට්ටුන ප්‍රගුණ කරන්න ඕන අනිච්ච සංඥාව වඩන්න සබ්බ සංකාර සමත වෙයි ඔය සියලුම සංස්කාර ධර්මයන් අනිච්චයි. ඔව තියෙනව නෙමේ ඒ ඒ මොහොතේ විද්‍යාමන ස්වභාවයෙන් තියෙන්නේ. ඔය ඔක්කොම සම්මුති. ඒකයි මම කියන්නේ ඔබේ නම අයින් කරොත් මම කියන මම කවුද? මම කියන මම කවුද ඔය නම අයින් කරොත් එහෙම? සුද්ධ සංකාර පුඤ්ජෝයං. හුදු සංස්කාර පිටක් පමණයි. ආන් ඒකට දාපු නම තමයි හෝති සත්තෝති සම්මුති. ආන් ඒ සංස්කාර පිංජර දැම්ම නමක් අහවල් කෙනා කියලා. එහෙනම් ඒක හුදෙක් සංස්කාරයක් විතරයි. හුදෙක් නාමයක් විතරයි. සම්මුතියක් විතරයි. සම්මුති නාමයක් විතරයි. ඔය සංස්කාර පිංජයක් තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් ගැලපෙන ඔය කයේ ඔය කිසිම දෙයක් ඔබට අයිති නෑ. ඕක කයක්. ඕක හැංගෙන හැංගීමක්. අනිත්‍ය වශයෙන් දකින්න. එන අරමුණක් අරමුණක් පාසා දිට්ටේව දිට්ටමත්තන් නෙමේ වෙන්නේ. අපිට දෙයක් කෙනෙක් වෙන් වෙලා හැංගෙනවා. වෙන් වෙලා හැංගෙන තැන වෙන් වෙන තැන වෙන් කරගන්න පුළුවන්ද කියලා දකින්න. දහමට සසඳන්න. විනයට සසඳන්න. දාලා බලන්න ඕන. නැත්තං මේ සාමාන්‍ය දිමානික ලෝකේ ප්‍රශංසාවක් නින්දාවක්වත් දරන්න බෑ. ප්‍රශංසාව මම වෙනවා, නින්දාව මම වෙනවා. ප්‍රශංසාවට ඇලුනොත් කුක්කුටෝ මක්කොරෝ වෙන්න යනවා. එහෙම යනවා. නැත්තං සතරමා යනවා. ලෝකෙ හිර වෙනවා. අනිච්ච ලෙස දකින්නේ යම් මොහතකද ඒ මොහොත තම ඔබ නිදහස් වෙන පටන් ගන්නෙ. මේ සත්‍ය සත්‍ය ලෙස දකින්න පුළුවන් තරම් අනිච්ච සංඥාව වඩන්න. ඔය කය අනිච්ච වශයෙන් දකින්න. ඔක කයක්. එකක් නෙමේ කයක්. එකක් නොවේ කයක් උනේ. ඔක හේතු ප්‍රත්‍යයෙන් හටරන් තියෙන්නේ. සතර මහා ධාතුව මූල කරගෙන අරූපී හිත බැසගත්තේ මේ ලෝකයේ යම් තැනක කයක් අරගෙන නෙමේ. හෙවත් මස්ලේ කයක් අරගෙන නෙමේ. ඒ බැසගත්ට තැන බැසගත් තැන හේතු ප්‍රත්‍යයෙන් ගැලපුණා නාම රූපයන් එක්ක. ඒක තමයි ඔය විද්‍යාමන වෙන්නේ. එහෙනම් හිත කියන්නේත් අනිච්ච වූ දෙයක්මයි. කය කියන්නේත් අනුච්ච වූ දෙයක්මයි. එහෙනම් හිතයි කයයි කියන්නේ ඇත්තටම කයක් හෙවත් එකක් නෙමෙයි. එහෙනම් ඔබ හැම දිනාටම මේ සියලු දේවල් මේ සියලුම සංස්කාරයන් අනිච්ච ලෙස දකින්න හේතු වාසනා උදා වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. එනිසා අර මුලින් කියපු ටික අමතක කරගන්න එපා. ඒකත් සිහිපත් කරගෙන යන්න. ඉතින් මහා ගැඹුරු හරබර දේවල් ගුරුදේවෝත්තමයන් වහන්සේ විසින් හවස කියයි. අපිට අපි ඇත්තටම අර මූලික පොඩි උද්දේට තල්ලුවක් දාලා වඩිනවා මෙතනින්. අපි ඒකට වඩින්නේ. ඒකයි. මහා තෝරු මෝරින්න තැන්වල අපි කවුද? එනිසා ශාසනයේ හරි ආශ්චර්යයි. මුනිවරු බිහි වෙනවමයි. ඒකයි නැවත හිතන්න. ඔය ඉඳන් ඉන්නේ ඔබ නිවන් දකින්න හේවත් ඔය හිතන්නේ හිත ඔය හිත නිවන් දක්කන්න විතරක් නෙමෙයි. ඔය හිතෙන් නැගෙන ශක්තිය සබ්බ සංඛාර සමත කරන්න මේ මුළු විශ්වයටම හේතු සපයනවා. එහෙනම් මේ හේතු ගලප ගලප තියෙන්නේ මේ විශ්වයේ සැකසෙයි. මුනිවරු බිහි වෙයි. දෙව්වරු මේලොවට බහි. දෙව්වරු ඔය හිත තුල බිහි වෙයි. ලෝකේ දෙවියෝ නැහැ. දෙවියෝ ඉන්නේ හිතේ. නේද? ඒ නිසා යක්ෂ සෙම්පතුරු මේ රට රකී. මහා පිරිසක් ඉදිරියේදී මේක තේරුම් ගනී. ඒක අපිට තේරෙනවා. තව අවුරුදු 15ක් විතර යද්දී මං හිතන මෙතන ඉන්න ඔය වැඩිහිටි පරම්පරාවගෙන් පස්සේ තරුණ අවුරුදු 30 40 පරම්පරාව මේ රට බාරගනි, මේ ලෝකේ බාරගනි. ඒ මිනිස්සු විමුක්තියක් හොයන ගතිය අපිට තේරෙනවා. ඒ සමහර තරුණ තරුණියන්ට මේ දහම කියවෙන්න කෙනෙක් නෑ. දහම දන්නේ නමුත් සමහරලා ටග්ගල කියයි චෙක්මේට් ලහන් ඉන්නවා. ඒ නිසා හේතු ප්‍රසැකසේ අනාගතයේ ගොඩක් පිරිස මේ දහමට එකතු වෙයි. ඒක වෙනවා. ඒ නිසා මේ අපට එහෙම මේ හම්බෙන තැන්වලදී සමහර පිරිස් හිතා ගන්න බෑ. කවදාවත් බණ අහලා නැති මිනිස්සු මේ තරුණ දරුවෝ. හැබැයි සමහර සාමයේ ආරාමයට පය තියාගන්න පින නෑ. මොත් පුදුම විදියට පහදිනවා. අපට ඕනේ මෙහෙම තියෙන දේ පොඩ්ඩක් වෙනස් කරලා නෙච්චරයි. මොකද මෙහෙම තියෙන එක මෙහෙම වෙනස් වුණා නම් ඒක දෘෂ්ටික වෙනස් වෙන්නේ. අය මෙහෙම වෙන්නේ නැහැනේ. මොකද මේ ඇත්ත අය මේක බොරු කරන්න බෑ මේ මට්ටමට. හේතුව ඒක අපේ දහමක් නොවන නිසා. එනිසා අනාගතයේ මුනිවරු බිහි වෙනවමයි. ඒකට බත සපයනවා හෙවත් අර කුඹුරු හදන්නේ බත සකසන්නේ ඔබ. ඔය බීජ පැල කරන්නේ ඔබ. මේ විශ්වය සුද්ධ කරන්නේ ඔබ. ඒකට ඔබට ගොඩක් පිං. බුද්ධ වචනයට අනුගත වෙලා ඔය දරණ වීරියට ඔබට ගොඩක් පිං උතුනේ. ගොඩක් පිං සිද්ධ වෙනවා. මේ විශ්වයේ ගිනි අරන් තියෙන්නේ නරක මිනිස්සු හින්දා නෙමේ. හොඳ මිනිස්සු නිහඬ හින්දා. මේ විශ්වයේ මෙච්චර දරුණුලා තියෙන්නේ නරක මිනිස්සු හින්දා නෙමේ. හොඳ මිනිස්සුන්ගේ නිහඬතාවයයි මේ විශ්වයේ මේ සැකස්ම. එහෙනම් ඒ මිනිස්සු එළියට එයි. හේතු ප්‍රත්‍යින කට්ටියයි 2050 විතරදී ලොකු වෙනස්කම් වෙයි කියලා අපිට හිතෙනවා. හිතෙනවා ඈ. ඒවත් හැංගෙනවා. ඒකත් ජාය ධම්මයක් තමයි. නමුත් ඒක සැනසීමක් තියෙන තැන. ඒ නිසා නැවත සාසනය බැබලෙයි. මේ විශේෂකයි අපිට සමහර දරුවෝ හිතන්න බැරි දරුවෝ ඇවිල්ලා නවතිද්දී ඒවනම් ආශ්චර්යයි අද්භූතයිමයි. එයා නැවතුන එක නෙමෙයි. ඒ සැකස්ම සැකසෙන විදිය. හිතන්න බෑ බින්දුනි. සමහර වෙලාවට අපිට කියන්න බෑ මේ වගේ මේ ලයිව් යනවනේ දේශනා. ඒකයි. ඒ නිසා ගුරුහාමුදුරු සමහර දේවල් කියන දේවල් ලොකු ගැඹුරු අර්ථ තියෙනවා. ඒකයි අපේ 2D ලෝකේ තේරුණාට ඔකේ ගැඹුරක් තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ රැව්පිලි රැව් දෙයි. ගුරුරුන්ට අනන්ත අප්‍රමාණ පිං. ඒ ගුරුරු යටතේ හික්මෙන් ඔය හිත් පිං කරලා තියෙනවා. ආන් ඒ ලැබීම මහා වාග්යක් උඩ සලකන්න. ඒ ලැබීම මහා ලැබීමක් උඩ සලකන්න. ආන් ඒක මහා නිවීමකට උරුමකම් කියන සාසන ශක්තියක් ධෛර්යයක් බවට ඔය සිස්සතන්පත් වේවා කියලා අවසන් වශයෙන් අපි අධිෂ්ඨාන තියනවා.